හොඳයි, සාදු සාදු සාදු. අද දිනය 2022 වසරේ කොළොස්වැනි මාසේ 13 වෙනිදා ඉරිදා දිනය භාවනා වැඩසටහන. පැමිණ සිටින පින්නතුනේ ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන වාසනාවන්ත පින් ඇති පින්නතුනේ, සද්ධර්මයේ දුර්ලභයි. ඒ දුර්ලභ වූ සද්ධර්මය අපට හැඟිපමණින් මාසකට හෝ එහෙම නැත්නම් සතියකට හෝ දවසක් වෙන් කරගෙන ඒ ධර්මයේ වෙනුවෙන් කාලය ගත කිරීම ඉතාම වැටිනවා. මේ මොහොතේ හිතෙන් අදිෂ්ඨාන කරගන්න, මම සතිය පුරාම විවිධ වැඩ කටයුතු රාජකාරී කළා, දැන් මම වෙනම කෙනෙක්. මේ කාලය, මේ උදෑසන සම්පූර්ණ කාලයම මම වැය කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කරාද, යම් ආර්ය අෂ්ටාංග මාර්ගයක් දේශනා කරාද, යම් සාංසාරික විමුක්තියක් දුක දුරු කර ගැනීමක් දේශනා කරාද, එය අවබෝධ කර ගැනීම පිණිස, දැනගෙන ගැනීම පිණිස, ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසයි කියලා අදිෂ්ඨානයක් කරගන්න හැමෝම. ඒකට කියනවා උත්තාන කර්මය, නැගී සිටීමේ අදහස සංකල්පය බවට පත් වෙනවා. ඊළඟට තමන්ගේ මනසෙත් අවකාශය සැලසෙනවා, වෙන දෙයකට තමන්ගේ හිත යන්න දෙන්නේ නැතුව ධර්මයේ තුලම හිත රඳවාගෙන ධර්මය ප්‍රගුණ කිරීම උදෙසාවන චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්නට තමන්ට අවස්ථාව ලැබෙනවා. පින්තුනේ මුලින්ම අපේ හිත සංසුන් කරගමු, නිහඬ කරගමු. වර්තමානයට ගෙනගෙන ශරීරය තිබෙන ඉරියව්වට තමන්ගේ අවධානය යොමු කරගෙන උදරයේ පිම්බීම හැකිලීම, නාසයේ හුස්ම ඉහළ පහළ ගැනීම ආදී කොට ඇති මේ කය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳවත්, ඒ වගේම මනසට සිතුවිලි එනවා පවතිනවා යනවා විවිධ ස්වභාවයන් ඒ සිතෙහි පවතිනවා, ඒ සියල්ලද දැන අවබෝධයෙන් යුක්තව අවදියෙන් වාසය කරන්න සුළු මොහොතක් සුළු කාලයක්. හොඳයි සාදු. දේශනාවත් ධර්ම සාකච්ඡාවත් ගවේෂණයත් මේ මොහොතම කරගන්න. ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් මේ මොහොතම බවට පත් කරගන්න. ඔබ යමක් සොයමින් සිටිනවා. යමක් අපේක්ෂාවෙන් සිටිනවා. ඒ තමයි බුදු දහමේ කියවෙන සත්‍ය අවබෝධය. එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධය. මේක තමයි ඔබ බලාපොරොත්තුෙන් සිටින්නේ. ඒත් ඒ තේරුම් කර ගැනීමට ඉතාම අසීරු කාරණයක් බවට පත්වන්නේ එය මේ ලෝකයේ පවතින දෙයක් නොවන නිසා. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ විශේෂයෙන්ම ලෝකෝත්තර ධර්මය. ලෞකික ධර්මත් දේශනා කරලා තියෙනවා. ලෞකික යහපැවැත්මටත් අනුශාසනා කරලා තියෙනවා. ඒවා අදාළ වෙන්නේ ලෞකික ධර්මවලට. සාංසාරික සුගතිගාමී වෙන්නත් අනුශාසනා කරලා තියෙනවා. ඒවා සාංසාරික යහපැවැත්මට. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ලෝකෝත්තර ධර්මයකුත් දේශනා කරලා තියෙනවා. ඒ ආත්ම අවබෝධය පිණිස, ජීවිත අවබෝධය පිණිස. බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය අනිත්‍ය කියන වචනය මුල් වෙලා පවතින දෙයක්. ලෝකෝත්තර බවට පත් වුණා කියලා කියන්නේ අනිත්‍ය මනාකොට හඳුනාගත්ත කෙනෙක් කියන එකයි. දුක කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්ත කෙනෙක් කියන එකයි. නිරෝධය මනාකොට හඳුනාගත්ත කෙනාටයි ධර්ම අවබෝධ කරගත්ත කෙනා කියලා කියන්නේ. අනිත්‍ය තමයි ආර්ය ශ්‍රාවකෙක් වඩන්නේ. ආර්ය ශ්‍රාවකෙක් තුළ පවතින්නේ අනිත්‍ය. පැහැදිලි නේද පින්නතුනේ? ආර්ය ශ්‍රාවකයෙක් තුළ පවතින්නේ අනිත්‍ය. මොකද්ද මේ අනිත්‍ය කියන්නේ? මේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් ඔය අනිත්‍ය කියන එක දන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් ඔය අනිත්‍ය කියන එක දන්නේ නැහැ. මොකද හේතුව? අනිත්‍ය කියන්නේ ලෝකෝත්තර විෂයක්, ලෝකීය විෂයක් නෙමේ. ඒ නිසා ලෝකයේ ඉන්න කිසිම කෙනෙක් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ලෝකයේ ඉන්න මිනිස්සු අනිත්‍ය කියලා කියන්නේ පින්නතුනේ, අර වය ධම්මා සංඛාරා කියලා යමක් දේශනා කරා බුදුහාමුදුරු, සියලු සංස්කාරක ධර්මයෝ ෂය වෙලා විනාශ වෙලා, මොහොතින් මොහොත විනාශ වෙලා නැති වෙලා යනවා. අන්න ඒකට තමයි අපේ මිනිස්සුෝ අනිත්‍යයි කියලා කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. තේරෙනවද පින්නතුනේ? කැඩෙනවට, බිඳෙනවට, මැරෙනවට කෙනෙක් මැරුණාම අනිත්‍යයි කියලා කියනවා. ඒ අනිත්‍ය නෙමෙයි. ඒක මේ ලෞකික වශයෙන් හදාගත්ත වැරදි මතවාදයක්. ඒ අනිත්‍ය. අනිත්‍ය හඳුනන්නේ ආර්ය භූමියට පත් වුණොත් පමණයි. එන් මෙහා කිසි කෙනෙක් අනිත්‍ය හඳුනන්නේ නැහැ. ඔවුන් තියෙන අනිත්‍ය පිළිබඳව යම් සංකල්පයක් පමණයි. අනිත්‍ය සංකල්පනාවක් පවතින. අනිත්‍ය සංකල්පනාව නෙමේ පින්නතුනේ අපිට අවශ්‍ය කරන්නේ අනිත්‍ය දර්ශනය. පැහැදිලිද? අනිත්‍ය සංකල්පනාව කියන්නේ එකක්, අනිත්‍ය දර්ශනය කියන්නේ එකක්. අපිට අවශ්‍ය කරන්නේ අනිත්‍ය සංකල්පනාවකට ගේන්න නෙමේ, අනිත්‍ය දර්ශනයට ගේන්න. රූපය නිත්‍ය කරගන්නවා, වේදනාව නිත්‍ය කරගන්නවා, සංඥාව නිත්‍ය කරගන්නවා, සංකාරය නිත්‍ය කරගන්නවා, විඥානය නිත්‍ය කරගන්නවා. එහෙම නිත්‍ය කරගෙන ඉන්න මිනිස්සෙකුට කොහොමද අනිත්‍ය කියන එක වැටහෙන්නේ? කොහොමද නිත්‍ය කරගන්නේ? සැපයි සැපයි කියලා නිත්‍ය කරගන්නවා. ඊළඟට පින්නතුනේ, දුකයි දුකයි කියන්නේ නිත්‍ය කිරීමක් නෙමේද? දුකයි දුකයි කියලා නිත්‍ය කරගන්නවා රූපය. වේදනාවත් සැපයි දුකයි කියලා වේදනාව විඳිනවා. මිශ්‍රව විඳින වෙලාවල් වලට උපේක්ෂා සහගතව විඳිනවා කියලා කියනවා. සංඥාවත් එහෙමයි නිත්‍ය කරගන්නවා. සංඥා නිත්‍ය කරගත්ත නිසා තමයි එක එක භාෂාවල් අපිට තේරෙන්නේ. එතන ඇති එක භාෂාවක් දෙකක් තුනක් හතරක් අඩු වැඩියෙන් පුළුවන් අය. මේ වචනයකින් ලැබෙන්නේ සංඥා. හැම ආකාරයකින්ම අපිට ශබ්ද, රූප, ගන්ධ, සංඥා එන්න පුළුවන්. එවනම් ඒව නිත්‍ය කොට ගන්න නිසා ඒවා තුළට අනුකූලව චලනය වීමට පමණක්ම පුරුදු වෙලා තියෙනවා. එවනම් පින්නතුනි, පංච උපාදානස්කන්ධයෙන්ම නිත්‍ය කරගන්නවා, එන දේ අල්ල ගන්නවා. එන දේ නියම කරගන්නවා. මෙන්න මේක මේ ආකාරයයි කියලා ගත්තොත් ඒක නිත්‍ය. සැපයි කියලා ගත්තත් නිත්‍ය, දුකයි කියලා ගත්තත් නිත්‍ය. ඇයි? සංඥා උපාදානයක් ඇතන වෙලානේ තියෙන පින්නතුනේ. එහෙනම් මොන විදියෙන් අල්ලගත්තත් ඒක වැටෙන්නේ නිත්‍ය. දිට්ටි වශයෙන් ගත්තත්, සංකල්ප වශයෙන් ගත්තත් ඒ නිත්‍ය. හොඳයි වශයෙන් ගත්තත් නිත්‍ය, නරකයි වශයෙන් ගත්තත් නිත්‍ය. ලස්සනයි වශයෙන් ගත්තත් නිත්‍ය, අවලස්සනයි කියලා ගත්තත් ඒක නිත්‍ය. එහෙමනම් හැම කාරණයකම ධනාත්මක, ඍණාත්මක සහ උපේක්ෂා සහගතව ගත්තත් ඒවා ඔක්කෝම වැටෙන්නේ නිත්‍ය. මගේ බුදුහාමුදුරු බොහෝම කෙටියෙන් බුද්ධිමත් ඥානාන්විත ජනතාවකට දේශනා කරනවා, මහණෙනි, යමෙක් ත්‍රිවේදනා වූ ඉක්මවනවා නම් ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ කියනවා. ඉතින් බලන්න, බුද්ධ ශාසනය දැනගන්න එච්චර අමාරුද කියලා බලන්න. හරි ලේසියි බුද්ධ ශාසනය දැනගන්න. මොකද්ද අපිට දේශනා කරන්නේ? යමෙක් ත්‍රිවේදනා වූ දැනගන්නවා නම්, අවබෝධ කරගන්නවා නම්, ඉක්මවනවා නම් අන්න මුළු බුද්ධ ශාසනයම අවබෝධ කරගන්න පුළුවන්. මොකද හේතුව, මේ ත්‍රිවේදනා වූ කියලා කියන්නේ නිත්‍යතාවයන් තුනක්. මිශ්‍ර වේදනා වශයෙන්ද තව අභිධර්මයේ ඔව සිය ගණන් වලට කඩලා හදන්න පුළුවන්. එහෙම යම් කිසි සීමාවකට පෙන්නලා තිබුණත් වේදනාවන් වල ප්‍රභේදනයන් වල නිමක් නැහැ පින්නතුනේ. අපි ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට සහ මිශ්‍ර හය ආකාරයකට සහ 100 ගානකට ඔහොම වශයෙන් බෙදනවා. නමුත් පින්නතුනේ, මනසක වේදනාවන් වල ස්වභාවයන් මෙපමණයි කියලා කියන්න බෑ. මේ ලෝකයේ තියෙන වර්ණ ප්‍රමාණය මෙපමණයි කියලා සීමා කරන්න බෑ. මිනිස් ඇසට නොපෙනෙන වර්ණ පවා මේ ලෝකයේ තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය කුමක්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. ශේෂයක්වත් අබමල් රේණුවක් තරම්වත් නිත්‍ය කරගන්න එපා. නිත්‍ය කරගන්න එපා කියලා කියන්නේ පිළිකුල් කරන්න කියන එක නෙමේ. අනිත්‍යයි කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවට කියන වචනයක් නෙමේ. අනිත්‍යයි කියන්නේ පිළිකුල් කරනවට, නිග්‍රහ කරනවට, අතහරිනවට කියන වචනයකුත් නෙමේ. අල්ල ගන්නවට කියන වචනයකුත් නෙමේ අනිත්‍යයි කියලා කියන්නේ. සබ්බේ සංඛාරානිච්ඡාය දා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියලා දැක්කනම්, ප්‍රඥාවෙන් ස්පර්ශ කළානම් අන්න එයා දුකින් අත මිදෙනවාය. අනිත්‍යයි කියලා සංකල්ප අරගෙන තියෙනවා. ඉතින් අනිත්‍ය නෙමෙයිනේ ඒක, වැරදි. අනිත්‍යයි කියලා දෘෂ්ටි අරගෙන තියෙනවා, වැරදි. අනිත්‍යයි කියලා නොයෙකුත් ආකල්ප මතවාද අරගෙන තියෙනවා, වැරදි. පින්නතුනේ එකක්වත් අනිත්‍ය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය දේ අනිත්‍ය විදියට දකින්න. අනිච්චේ අනිච්ඡානුපස්සී විහෙරති. ඒක මොනතරම් ගැඹුරු වචනයක්ද පින්නතුනේ. අපි මේ සරල කළා, පටු කළා, වැරදි උදාහරණ ලබා දීලා, විකෘති කළා, අරගත්ත එකේ විපාක තමයි සැනසෙල්ලක් නැති දහමක් බවට පත් වුණා. සැනසීමක් ඇති වෙන නම් අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. අනිත්‍ය දකින්න බෑ පින්නතුනේ නිත්‍ය කරගත් ඇසකට. ඒක තේරෙනවද? නිත්‍ය කරගත් ඇසකින් අනිත්‍ය හොයනවා. ඔබ වැරදි. නිත්‍ය කරගත් ඇසකට අනිත්‍ය දකින්න බෑ. අනිත්‍ය දකින්නේ අනිත්‍ය ඇසකින් බැලුවොත් පමණයි. ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති හේතුව තමයි මේ ප්‍රඥාව එතෙන්ට දියුණු පමුණු කරන්න පොඩි කාලේ ඉඳලා හුරුවක් ආවේ නැහැ. අපේ විඥානයේ ස්පර්ශ වන නාම රූප වශයෙන් බෙදෙන සංකල්ප දෘෂ්ටි බවට පත් වෙන දෙයක් වේද අපිට ඒව හොඳට තේරෙනවා. තේරෙනවා කියන පින්නතුනේ විඳින්න පුළුවන්කම තියෙනවා නම්, සංඥා කරන්න පුළුවන්කම තියෙනවා නම්, විඥානගත කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා තේරෙන ධර්මය. තේරෙන ධර්මය ලෝකෝත්තර ධර්මය නොවේ. පින්නතුනේ තේරෙන ධර්මය කියන්නේ ලෞකික ධර්මයක්. අශේෂ විරාග නිරෝධ නොතේරෙන ධර්මයක් තමයි ලෝකෝත්තර ධර්මය. ඒ කියන්නේ පින්නතුනේ ශේෂයක්වත් තෝරන්න බෑ. තේරෙන්නේ නෑ, ඉතුරු වෙන්නේ නෑ. අශේෂ විරාග නිරෝධයි. එහෙනම් නොතේරෙන ධහම, නොහැටෙන ධහම කියන එක නෙමේ අර්ථය. ඒකේ නොතේරෙන කියන එකේ අදහස වෙන්නේ අර ශේෂය ඉතුරු වෙන්නේ. විඥානගත කරන්නත් බෑ, සංඥාගත කරන්නත් බෑ, සංකාරගත කරන්නත් බෑ, මුකුත් කරන්න බෑ.
නොතේරෙනවනේ. තේරෙන ධර්මය නෙමේ. තේරුණොත් ඒව ඔක්කොම විඥානගත කරලා නාම රූප වශයෙන් බෙදලා විඳලා භුක්ති විඳින්න පුළුවන්. හේත් ලෝකෝත්තර ධර්මය විඥානගත කරලා සංඥාගත කරලා භුක්ති විඳින්න පුළුවන් දෙයක් නෙමේ. ඔන්න ඕකයි බුදු කෙනෙක් හොයාගත්ත ධහම. අපිට හැමදේම තේරෙන්න ඕනද? අපිට හැමදේම විඳින්න ඕනද? විඳින ලෝකවල පින්නතුනේ ධ්‍යාන මාර්ග ටික සියල්ල වැඩුව බෝසතාණන් වහන්සේ. එහෙම වඩලා 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 විඳින ලෝකයේ, මේ ලෝකයේ නිවනක් නැහැ කියලා තේරුම් අරගත්ත නිසා සමස්තයට මෙතෙක් කාලයක් අධ්‍යයනය කරන ලද සමස්තයට විරුද්ධව උඩගම් බලා ගමන් කළා. එහෙම නැත්නම් අපි කියනවා පටිසෝතගාමි ප්‍රතිපදාවක් බුදුහාමුදුරුව අනුගමනය කළා. ඉතින් පටිසෝතගාමි කියලා ගොඩාක් දෙනෙක් වටහා ගන්නේ සැපයට විරුද්ධව යන්න, එච්චරයි. සැපයි කියන එක තමයි දුකට හේතුව. සැපට විරුද්ධව යන්න හැම එකම ඍණාත්මක වෙනවා. ලස්සන දේවල් පිළිකුල් වශයෙන් බලනවා, සැපයි කියන දෙයට විරුද්ධ වෙනවා, දුකටපත් වෙලා ජීවත් වෙනවා. ලබාගත් ජීවිතේ බොහෝ දුක් ගැහැටවලට ලක් වෙලා අවසානයේ නරකාදී උපදිනව. මොකද මලකුණු ඔළුවේ තියාගෙන මිය ගියොත් එහෙම මලකුණු අතර පණුව වෙලා උපදින්න ඉඩ තියෙනවා. ඔන්න වේලාසරින් කියලා තිබ්බා. එස අනිත්‍යයි කියන්නේ මලකුණු හරි පණුව හරි ගහපු ඒව නෙමේ. අනිත්‍යයි කියන්නේ මේ විඥාන පද්ධතිය, සංඥා පද්ධතිය, සංකාර පද්ධතියේ නාම රූප ඇතුලේ වේදනා ඇතුලේ තියෙන දෙයක්. නিত্যතාවය හඳුනගන්න ගොඩක් අමාරු නෑ. ඔබ ඔය සිටින්නේ නিত্যතාවයන් ගොඩක. ඒ නিত্যතාවයන් ගොඩේ ඉඳගෙන මීට කලින් අපි අහපු නැති මොකද්ද කියනවා හාමුදුරු කෙනෙක් කියලා බලාගෙන ඉන්නවා සමහර උදවිය පුදුමයෙන්. ඉතින් හරිනේ, බුදුහාමුදුරුවෝ දේශනා කරා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, පෙර නොඇසූ දහමක් තමයි අහන්න ලැබෙන්නේ කියලා. එහෙනම් උන්වහන්සේලාගේ ශාවක පුත්‍රයෝ බවට පත් වෙන ඕනම කෙනෙක්ද දේශනා කරනු ලබන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, පෙර නොඇසූ ධර්මයක් අහන්න ලැබෙන්නේ. පින්නතුනේ ඇහැ හිතාගෙන ඉන්නවා ඇහැට මුළු ලෝකෙම තියෙන ඕනම දෙයක් දකින්න පුළුවන් ඇති කියලා. ඥානෙ හිතාගෙන ඉන්නවා මේ ලෝකෙ තියෙන ඕනම දෙයක් මට මේ ඥානයට විෂය කරගන්න පුළුවන් කියලා. හිත හිතාගෙන ඉන්නවා මේ ලෝකෙ තියෙන ඕනම දෙයක් ගැන හිතන්න පුළුවන් කියලා. එහෙම නේද හිත හිතාගෙන ඉන්නේ? තමන්ගේ හිත හිතාගෙන ඉන්නේ එහෙමද කියලා බලන්න. එහෙම නේද හිතන් ඉන්නේ? හා, එවනම් මම කියනවා හිතට හිතන්න කියනවා මේ විශ්වයේ දිගපළල, මේ අනන්ත ආකාශයේ දිගපළල කොච්චරද කියලා හිතලා කියන්න බලන්න. නිකන් හිතට හිත හරි වේගවත් එක්කෙනෙක්නේ, හරි වේගෙන් එහෙ මෙහෙ දුවන්න පුළුවන් කෙනෙක්. බලන්න හිතට හිතලා කියන්න අවකාශය දෙන්න මේ විශ්වයේ දිගපළල. ඥානයට ගෝචර කරලා දෙන්න කියන මේ විශ්වයේ තියෙන වට ප්‍රමාණය. තේරුණාද? මේ විශ්වයේ තියෙන වට ප්‍රමාණය තේරුම් කරලා දෙන්න කියන්නේ. දැන් ඔය දෙකම කරන්න පුළුවන්ද හිතටයි ඔබේ ඥානයටයි? අන්න කරන්න බැරි දෙයක්. එහෙමනම් නිර්වාණයත් එසේමයි. නිර්වාණ ධර්මයේ දිගඵලල ඔය හිතට හිතාගන්න බෑ. නිර්වාණයේ තියෙන වට ප්‍රමාණය ගැන ඔය ඥානයට ග්‍රහණය කරන්න බෑ. බුදුහාමුදුරන්ගේ කාලෙදී ආව කියනනේ බුදුහාමුදුරන්ගේ උසමනින්න බ්‍රාහ්මණේ. ඉතින් උස මනින්න 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 හැමදාම උස වැඩි වෙනවා. ඒ උස වැඩි වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ධර්මයේ තියෙන විශාලත්වය, උස ප්‍රමාණය. ඒ නිසා විනුතුන්ටත් පුළුවන් නම් ධර්මයේ මනින්න, තමන්ගේ තියෙන ඔය මිමි දඬු වලින් මිමි දඬු ටික අරගෙන ඇවිල්ලා තියෙන තමන්ගේ ඉගෙනගත් ඥානය බුද්ධිය ඒව තමයි මිමි දඬු. ඒවයින් ඉතින් මනින්න මනින්න තවන්න තේරෙනවා මනින්න බෑ මේක කියලා. බණ පොතේ අහසේ යන්නේ බුදුරජාණන් වහන්සේගේ උස ඒ තරම් වැඩි වෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ධර්මයේ උස, ධර්මස්කන්ධයේ උස, පංචස්කන්ධයේ උස නෙමෙයි. පංචස්කන්ධයේ උස මිනිස්සෙගේ උස තමයි තිබිලා තියෙන්නේ. එහෙමනම් ධර්මස්කන්ධයේ දිගපළල මනින්න බෑ පිනතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංස්කාරකයක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංකාරයක් නෙමේ. සංකාරයක් නෙමේ පිනතුනි. අසංකාරික ධර්මයක් බුදුහාමුදුරන්ගේ ධර්මය, අකාලික ධර්මයක්. අසංකාරික දෙයක් නම් අකාලික දෙයක් නම් ඔබේ ඔය ඉන්ද්‍රිය දුසිම තියෙනවනේ. ඉන්ද්‍රිය දුසිම ඔය ටිකෙන් අල්ලන්න බෑ. ඉන්ද්‍රියන් වලින් අල්ලන්න පුළුවන් කාලය සහ සංස්කාරකයෝ පමණයි. ඒක පිළිගන්නවද? තේරෙනවද ඒක? කාලය සහ කාලය තුළ පවතින දේවල් සහ සංස්කාරක ධර්ම පමණයි. සංස්කාරක කියලා කියන්නේ ඔය එකතු වෙලා මනෝමය වශයෙන් හෝ දිට්ටි වශයෙන් හෝ එහෙම නැත්නම් භෞතික වශයෙන් හෝ සැකසීලා පවතින දේවල්. ඒව පමණයි බිනතුනේ ඔය ඉන්ද්‍රිය දුසිමින්ම අල්ලන්න පුළුවන්. මේ මනුෂ්‍ය සත්වයා කියලා කියන්නේ වෙනතුනේ අර බිත්තරයක් ඇතුලේ තාම කොටු වෙලා ඉන්න මේ කුරුළු පැටියෙක් වගේ. එයාට පේන්නේ කට ඇතුළත අන්ධකාරය පමණයිනේ. කුඩා ඡායා ආලෝකයක් වෙන්න පුළුවන්. ඒත් එයා මෝරද්දි මෝරද්දි එයා කටුව සිදුරු කරගෙන එළියට එනවා. අන්න ඒ වගේ තමයි පින්නතේ පඬිත භාවය ලබනවා කියන්නේ අන්න ඒකට. තමන් හොඳට පඬිත භාවය ලබන්න ලබන්න මේ සම්මුති ලෝකය, ලෞකික ලෝකය නැමැති ඒ කටුව සිදුරු කරලා විශ්වීය දර්ශනය, විශ්වීය ඥානය, විශ්වීය ස්වභාවය දකින්න එළියට එනවා. මේ මම 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 කියලා කොටු කරගත්ත ඒ කටුව සිදුරු කරගෙන විශ්වීය ඥානයෙන් එළියට එබිලා බලන්න. මේ ලෞකික ලෝකේ හොඳ දෙයක්වත් නරක දෙයක්වත්, ප්‍රිය දෙයක්වත් අප්‍රිය දෙයක්වත් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ ලෝකෝත්තර ගවේෂණයකට. විමුක්ති ඥානයෙන්ම යුත්තව ධර්මය අසන්න ඕන, දේශනා කරන්න ඕන, විමුක්ති සිතින් යුක්තවම ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ලෝකය ප්‍රියයි මනාපයි කාන්තයි කියලා අරගෙන නිවන් දකින්නත් බෑ, අප්‍රියයි අමනාපයි අකාන්තයි කියලත් නිවන් දකින්න බෑ. ලෝකයේ සියල්ලම අතහැරියයි කියලා, අතහැරුණු ස්වභාවයක් ඇති කරගත්තයි කියලා නිවන් දකින්නත් බෑ, අල්ලගත්තයි කියලා නිවන් දකින්නත් බෑ. ඕන්නම් ඉතින් තමන්ට අතහැරලා ඉන්නත් පුළුවන්, අල්ලගෙන ඉන්නත් පුළුවන්. අල්ලන් හිටියත් අතහැරලා හිටියත් ඒ ඔබේ සිහිනයක් පමණයි. සමහර අය මම අතහැරලයි කියලා ඉන්නවා, සමහර අය මං අල්ලගෙනයි කියලා ඉන්නවා. දෙන්නම එකයි, දෙන්නම ඉන්නේ යම් සංඥාවක් අල්ලගෙන. තමන් මොනවද අතහැරියේ කියලා ඇහුවාම අතහැරිය දේවලුත් කියනවා. ඒ කියන්නේ ඒවයි රූප වශයෙන්, සංඥා වශයෙන්, ගුණ වශයෙන්, පිම්පව් වශයෙන්, හොඳ නරක වශයෙන්, ගුණාත්මක වශයෙන්, රස විඳන වශයෙන් හොඳට භුක්ති විඳිමින් සිටින්නේ. මේව තමයි අතහැරලා තියෙන්නේ මම. මම මෙච්චර ඉඩ ගණන් අතහැරලා තියෙනවා, මෙච්චර වස්තු අතහැරලා තියෙනවා. ඒවයි ඒ කාලේ මිල මේකයි, මේ කාලේ මිල මේකයි කියලාත් කියනවා. එහෙමනම් අතහැරීම තුල නිවන් දකින්නත් බෑ, අල්ල ගැනීම තුල නිවන් දකින්නත් බෑ. පින්නතුනේ ඔන්න කෙටියෙම මතක් කළා, අතහැරලා නිවන් දකින්නත් බෑ, අල්ලගෙන නිවන් දකින්නත් බෑ. ඒ පන්සලකට ආධාරයක් පූජාවක් කළයි කියලා ඒක හාමුදුරුවන්ට ගෙනියන්නත් බෑ, වෙන කෙනෙකුට ගෙනියන්නත් බෑ. ඒවා ඒ පන්සල් විහාරස්ථාන පැවැත්ම සඳහා වන දේවල් පමණයි. භෞතික දේවල් අනුගමනය කරන්නේ අපි කැමති දේවල් නෙමෙයි, ඒවට අනුගත දේවල්. පැහැදිලිනේ? ඒවට අනුගත දේවල් පමණයි පවතින්නේ. කිසිවක් අල්ලන්න නැතුව ඉන්නත් එපා, කිසිවක් අල්ලගෙන ඉන්නත් එපා. ආයිත් ඉන්න ක්‍රමයක් හදාගන්නත් එපා. නිකාම්ම ඉන්න ඕනද කියලා අහන්නත් එපා, පාඩුවේ ඉන්නද කියලා අහන්නත් එපා, එන දේවල් ඇවිල්ලා යන දිහා බලාගෙන ඉන්න ඕනද කියලා අහන්නත් එපා මගේ. ඒ කිසිවක් එපා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන කියලා ආයි කල්පනා කරන්නත් එපා. උත්තරේ තමන්ගේ හිතේම මතුවේ, ක්‍රියාව තමන් සමාතුල ස්වභාවයෙන්ම මතුවේ. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් දේවල් ගන්න නෙමෙයි පින්නතුනේ. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අතහරින්න. එනිසා මෙහෙන් මොකුවත් අරගෙන යන්න එපා. වචන අරගෙන යන්නත් එපා. හොඳ වචන අරයි යන්නත් එපා, නරක වචන අරයි යන්නත් එපා. ගෙනාපු දේ සියල්ල තියෙනවා නම් ඒවා අත්හැරලා යන්න. අපි ඉන්නේ මෙතන අත්හරින්න ඇවිල්ලා තියෙන්නේ. මොනවද අත්හරින්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් තියෙන මනෝ සංකල්ප රාශියම අත්හැරලා දානවා. කවුද අත්හරින්නේ? කවුරුත් අත්හරින්නේ නැහැ. ඒව ගහක ගෙඩි ඉදුනහම වැටෙනවා වගේ අතහැරෙනවා. ඔබේ ඥානය තීව්‍ර වෙන්න වෙන්න පින්නතුනේ මිනිසයා බහුසුත කෙනෙක් වෙනවා, ප්‍රබුද්ධ කෙනෙක් බවට පත් වෙනවා. අත්හරින්න ඕනේ ගහක ගෙඩි, කඩන්න ඕනේ ගහක් විසින්ම ගෙඩිය පස්සවලා ඉදෙනකොට, එහෙම නැත්නම් ඒ ගෙඩිය වේලෙනකොට බිමට වැටෙනවා. එහෙ නැත්නම් ඒ වගේ පින්නතුනේ පරිචයක්, පරිණත භාවයක් තමා තුළ ඇති වෙන්න ඕන. ඔබ තුල පරිණත භාවයක් ඇති වෙනකොට සංසාර දුක ඉබේම බිමට වැටෙනවා. හමුවෙන් කඩලා බිමට දාන්න ඕනේ. තමන්ගේ ඥානය බල සම්පන්න වෙනකොට. අත්හරින්නත් අයිතියක් නැති, අල්ලගන්නත් අයිතියක් නැති කෙනෙක් හැටියට වාසය කරා. මේ මොහොතේම ඒක කරලා බලන්න. දැන් ඔබ ඉන්න ඕන කොතනද? අත්හරින්නත් අයිතියක් නැති, අල්ලගන්නත් අයිතියක් නැති කෙනෙක් හැටියට. අනුන්ගේ ගෙදරකට ඇවිල්ලා අපිට පුළුවන් ද අත්හරින්න? අපේ පින්නතුන් බෞද්ධ සාහිත්‍යය ඉගෙනගෙන තියෙන්නේ මේ සංසාරය, මේ සංසාර පැවැත්මට අපේ පැමිණීම අම්බලමක නවාතනක්, එක රැයක් නවාතනක් ගන්නාසේ කියලා නේද අපි උපමා කරලා තියෙන්නේ. එක අම්බලමක ඇවිල්ලා මේ ගමනේ සංසාර චාරිකාවේ යද්දී එක රැයක් අපි නවාතැන් ගන්නවා. අන්න ඒ හා සමානයි මේ අපේ ජීවිතය කියලා තමයි උපමා කරලා තියෙන්නේ. බලන්න ඒක කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. දැන් එතකොට ඔබට පුළුවන් ද මේ අම්බලමේ තියෙන දේවල් අතාරින්න? ඒ කියන්නේ එනේ පාරේ යන එන මිනිස්සුන්ට අඬ ගහලා අපි මේ අම්බලමේ තියෙන හට්ටි වලන් ටික දෙනවා. ඒක හරිද? ඒක වැරදි. ඒක නිසා අපි මේ ඉන්නේ අල්ල ගන්නවා. දැන් අම්බලමේ එක්ක අල්ල ගන්නවා. ඒක හරිද? එන කාටවත් එන්න දෙන්නේ මේක මගේ මගේ කියලා, මගේ අම්බලම කියලා අල්ල ගන්න. හැබැයි දැන් අල්ලගෙනද නැද්ද ඉන්නේ? දැන් ඉන්නේ අම්බලම අල්ලගෙනද නැද්ද ඉන්නේ? අම්බලම අල්ලගෙන ඉන්නේ, මගේ දීපලක් කරගෙන ඉන්නේ. ඒ වගේම අම්බලෙම තියෙන දේවල් ඉඳලා හිටලා දන් එහෙමත් දෙනවා. ඊට පස්සේ බාහිර යන මිනිස්සු කියනවා, ඔය මිනිස්සයා ඔය පෝසදෙක් වගේ හිටියට ඔය අම්බලමනේ අල්ලගත්තේ, අම්බලම අල්ලගෙන දැන් මිනිහගේ දේ වගේ මිනිහ දනුත් දෙනවා කියලා කියයි. සංසාරගත ස්වභාවය දිහා බලනකොට ඇත්තටම අපි කරන්නේ ඒක තමයි. අම්බලම අල්ලගෙන, අම්බලමම අල්ලගෙන අම්බලම ඉඳන් දන් දෙනවා. කතාව ඇත්තද නැත්තද ඔබ හොඳට බලන්න. අම්බලමේ ඉඳගෙන අම්බලම මගේ කියලා අල්ලගෙන ඊට පස්සේ අම්බලම ඉඳන් දන් දෙනවා. අල්ල ගන්නවත් අතහරින්නවත් අයිති දැනක නෙමේ අපි නතර වෙලා ඉන්නේ. එහෙමනම් අපි අතහරින්න ඕන මොනවද? අර අල්ල ගැනීමත් වැරදි කියලා තේරුම් ගන්න ඕන. අතහැරීමත් වැරදි කියලා අපි තේරුම් ගත්තාම ගෙඩිය හොඳට ඉදෙනවා. පැහෙනවා. පැහිලා ඉදෙනවා හොඳට. වේලෙනකොට ගෙඩිය වැටෙනවා. ඒ නිසා පින්නතුන හොඳම දේ තමයි පිළිකුල් කර කර අයින් කරන එක නෙමෙයි. මේ ජීවිතයේ යථාර්ථය මනාකොට තේරුම් අරගත්තාම ඉබේම අපෙන් අත්හැරෙන එක තියෙනව නේද? ඉබේම අත්හැරෙනවනේ අවබෝධය නිසා. ආන්න ඒව තමයි පින්නතුනේ ධර්මයේ පෙන්වන අතහැරීම. පුජ්‍යලේක අතහැරීමක් නෙමෙයි. එය ගෙඩියක් පැහිලා ඉදිලා වියලිලා වැටෙනවා වගේ. අන්න බුදුදහමට අවශ්‍ය කරන නිවැරදි අතහැරීම. මේක සමහර කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා තමයි හොඳින් අසන්න, හොඳින් මෙනෙහි කරන්න. පඬිත වේදනීයෝ මේක පඬිවරුන්ට, ඥානවන්තයන්ට බොහෝම සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳා ගන්න කෙනෙක් වාගේ තේරුම් ගන්න ඕන දෙයක්, වටහා ගන්න ඕන දෙයක්. දැන් අනිත්‍යයි කියන එක තේරෙනව නේද පින්නතුනි? මුකුත් අපිට අල්ල ගන්න අයිතියක් නැහැ. අනිත්‍ය කියන්නේ ඒක. හොඳ වශයෙන් අල්ලගත්තොත් හොඳ නিত্য, නරක වශයෙන් අල්ලගත්තොත් නරක නিত্য, මධ්‍යස්ත වශයෙන් අල්ලගත්තොත් මධ්‍යස්ත නিত্য. මම වශයෙන් අල්ලගත්තොත් මම කියන නিত্যතාවය, මගේ නොවේ කියලා අල්ලගත්තොත් ඒක මගේ නොවේ කියන නিত্যතාවය. මමෙක් නැහැ කියලා කියන්නේත් මමත්වයේ ඇති මිනිස්සු, මමෙක් ඉන්නවා කියලා කියන්නේත් මමත්වයේ ඇති මිනිස්සු, මමත්වයේ නැති කෙනෙක් මමත්වයේ නැතය, මට මමත්වයේ නැතේ කියලා කියන්නේත් නැහැ. මම රහත්ය, මම බුදුය, මම මාර්ගඵලලාභීය කියලා කියන්නෙත් නෑ. ඒකට හේතුව මම කොහොමද මාර්ගඵල ලබන්නේ? මම මාර්ගඵල ලබන්නේ නෑ කවමදාකවත්. ඔබ මාර්ගඵල ලබන්නේ නෑ කවමදාකවත්. නිකම් මහන්සි වුණාට වැඩක් නෑ. මම මේ කියන කාරණේ ඔබට වැටහෙනවද? ඔබ මාර්ගඵල ලබන්නේ නෑ. මම මාගේ පැත්තේ ඉඳන් මම ඔබ කියලා කිව්වට ඔබේ පැත්තේ ඉඳන් කියලා අනවනම් මමනේ. එතකොට මම මාර්ගඵල, එහෙම නැත්නම් ඔබ මාර්ගඵල ලබන්නේ. මහන්සි වෙන්නේ, මහන්සි වෙන්නේ මම මාර්ගඵලයක් ලබන්න ඕන, මම අපායෙන් වළකින්න. ඒව නේද හිත මහන්සි වෙන්නේ? ඔව්, කමන්නේ ටික දුරක් කොහොම මහන්සි වෙද්දී නේද අවසානයේදී ඒක තේරුම් කරගන්නේ. මම මාර්ගඵල ලබන්න ඕන, මන් සතර අපායෙන් වළකින්න. මාර්ගඵල අස්ත, මාර්ගඵල නෙමෙයි මාර්ගඵල අස්ත. ඒ කියන්නේ වෙනතුරු තියෙන දෙයක් අතහැරෙනව මිසක් තව දෙයක් එකතු වෙනව නෙමෙයි. ඔන්න ඕකයි මාර්ගඵලයක තියෙන රහස. මාර්ගඵලයකදී අහවල් දේ ලැබෙනවයි කියලා දෙයක් නැහැ. තියෙන දේ අතහැරෙනව මිසක් ලැබෙන දෙයක් නැහැ. තියෙන දේ අතහැරෙනවා ලැබෙන දෙයක් නැහැ. අපි කුමක්ද මේ හදාගන්න උත්සාහ කරන්නේ? විමුක්ති ඥානය, විමුක්ති දර්ශනය, විමුක්ති සිත. මොනවද විමුක්ති? සියල්ල විමුක්ති. විමුක්ති කියන්නේ නිදහස් වීම. එහෙම නැත්තම් නැති කිරීම, එහෙම නැත්තම් දුරු කිරීම විමුක්තියටපත් වෙනවා. මුක්තියක්, අයිතියක් නැති බව. තේරෙනා නේද? දැන් ඒක තමයි ඒකේ තේරුම. මුක්තියක් නැහැ. දැන්ට අයිතියක් තියෙන තැනනේ ඉන්නේ නේ. ඔය සංඥා ගොඩක් විතරයි අයිති. අයිති කියන්නේත් සංඥා ගොඩක්, අයිති නෑ කියන්නේත් සංඥා ගොඩක්. සම්මුති වශයෙන් ගත්තාම සම්මුති අයිතින් ටිකක් ඕන මිනිස්සෙකුට. මහපාරේ නිදා ගන්න බෑනේ. ගයක් දොරක් ඕන, සිව්පස්සේ ඕන, හාමුදුරුවෝට නම් පන්සලක් ඕන, ධර්මශාලාවක් ඕන, ඒ කටයුතු කිරීමට උපකරණ ඕන, ඒ දේවල් ඕන. නමුත් මේ සංඥාව තුළ හොඳට වටහා ගන්න, විමුක්තිය කියලා කියන්නේ මෙහෙම අල්ලගත්තු ස්වභාවයකට නෙමෙයි. අර මගේ භුක්තිය කියලා අල්ලගත් එක විමුක්තිය බවට පත් කළා. දැන් ඔබට භුක්තියක් තියෙනව නේද? මම භුක්ති විඳින දේවල් කියන්න බලන්න. ඔබ භුක්ති විඳින දේවල් ප්‍රථමයෙන්ම ඉතින් මගේ ශරීරයේ මම භුක්ති විඳිනවා නේද? ඒක තුල තියෙන සදායතන ටික භුක්ති විඳිනවා. මගේ හිත භුක්තියක් වශයෙන් අරගෙන තියෙනවා. මගේ ඔළුව භුක්ති විඳිනවා. ඊළඟට ඉතින් ආයත් සංඥා වශයෙන් ගත්ත දේවල්, භෞතික දේවල් භුක්ති විඳිනවා. භුක්තිය දැන් උතුම් ආර්ය භූමියට පත් වෙච්ච කෙනෙක් ඔබ හිතන්නේ මට මේ මොකෝවත් අයිති නෑ කියලා කල්පනා කරගෙන ඉන්නවද? නෑ පින්නතුනි. එහෙම කල්පනා කරගෙන ඉන්නේ නෑ. මට මේව මොකුත් අයිති නෑ කියලා ඉන්නෙත් නෑ. දැන් මේ මේසේ ඔබ වහන්සේගේද? මගේ නෙමෙයි. වෙන කාගේවත්ද? වෙන කාගේවත් නෙමෙයි. කාටද මේකේ අයිතිය? කාටවත් මේකේ අයිතිය නෑ. මේක යම් ස්වභාවක වස්තුවක්. ඒව අනුගමනය කරන්නේ ස්වභාව ධර්මයේ න්‍යාය. කාගවත් කැමැත්තට පවතින දේවල් නෙමෙයි. දැන් බලන්න අඩුම තරමේ පෙන්නුතුනේ අපේ ශරීරය අපේ කැමැත්තට පවතිනවද? මේ හූ ගාල වයසට යනවා. ගිය අවුරුද්දේ මූණ දැකලා මේ අවුරුද්දේ මූණ දැක්කම දුක හිතෙනවා. ගිය අවුරුදු 10කට කලින් ගත්ත ෆොටෝ එක බලලා මේ අවුරුදු 10කට පස්සේ බලද්දි ෆොටෝ එක බලනකොට හරිය දුක හිතෙනවා. බලන්න ඒ කාලේ මේමයි දැන් මෙහෙමයි කියලා බලන්න. එහෙමනම් අපිට කිසිසේත්ම පාත්තන්න බැරි ස්වභාවයක් තියෙනවා. බොරු අයිතියක්. හිතට මේව හොඳට තේරුම් කරලා දෙන්න පින්නතුනි. ඔබ හිතයි නිදහස් කරන්න ඕන. ඔබ නෙමෙයි නිදහස් කරන්න ඕන, හිත. හිතට ධර්මයේ උගන්වපු කෙනා නිවන් දකිනවා. දැනුමට ධර්මයේ ගොඩ ගහගත්ත කෙනා තවත් සංස්කාර ගොඩක් ගොඩ ගහගෙන සංසාරේ යනවා. හිතට ගොඩක් දේවල් තේරුම් කරලා දෙන්න. ඒක විදර්ශනා කරන්නෙම නැතුව වෙනතුනි හිතට තේරුම් කරලා දෙන්න අමාරුයි. මේ ලෝකයේ හේතු ගන්නන හරි අමාරු තැනක් තමයි හිත. හිත වැරදි පණිවිඩ දෙනවා. වැරදි අදහස් ආකල්ප දෘෂ්ටි දෙනවා. හරි දේ පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන. හිතයි මුදවා ගන්න පෙන්වතුනේ විමුක්තිගත වෙන්නේ චේතෝ විමුක්තිය. හිතයි විමුක්තිගත වෙන්නේ පුජ්‍යලයා නෙමේ. එමන ආර්ය ශ්‍රාවකයෙකුට නැත්තේ චේතනා කර්ම, අතීත චේතනා කර්ම නැහැ, වර්තමාන ඒව නැහැ, අනාගත ඒව නැහැ. චේතනා කර්ම නැහැ. කාටද? ආර්ය ශ්‍රාවකයාට චේතනා කර්ම නැහැ. සිතිවිලි තියනවා, විඳිනවා, රස විඳිනවා. හැබැයි චේතනා කර්ම නැහැ. කර්ම හැදෙන්නේ. ඒ කර්ම හැදෙන්නේ නැත්තේ එයා පැනගත්තා, එතනින් එහාට පැනගත්තා. අවසාන සංඥාවත් සංඥා උපාදානයත් අතහැර දාලා අවදි වුණා. අර කටුව සිදුරු කරගෙන එළියට ආපු කුරුල්ලෙක් වගේ විශ්වයේ පියාඹින්න පටන් ගන්නවා. නැත්තම් පින්නතුනි මේ ඉන්ද්‍රියන් පහෙන් සම්පූර්ණ මනුස්සයව හොඳට ආවරණය කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානයෙන් එහා පවතින්නක් පිළිබඳව කිසිම ආකල්පයක්, කිසිම දැනුමක් නැහැ. එතනින් එහා දෙයක් කිව්වත් එයාට තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව ඉන්ද්‍රිය පහේ කට්ටෙන් හොත්තට වැහිලා තියෙන්නේ. මුකුත් කරන්න ඕනේ නැහැ, නොකර ඉන්න ඕනත් නැහැ. දැන් සමහර උදවිය එක එක දේවල් කරලා නිවන් දකින්න හදනවා. කරලා නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවනා ධර්මයක් නෙමෙයි, අභාවිතා ධර්මයක්. භාවිතා බහුලී කතා කියලා කිව්වේ ඒක තමයි. ඒ අභාවිත ධර්මයේ භාවිතා බහුලී කතා කරන්න. ඒ නිරෝධ ධර්මයේ භාවිතා බහුලී කතා කරන්න. මේ වචනවලට කිසිම ස්ථාවර භාවයක් නැහැ. මේක හරියට වචන කියන්නේ තේ අල්ලන ට්‍රේ එක වගේ. තේ අල්ලන ට්‍රේ එකේ ඕන ටී එකක්, ඕන කෝපි එකක්, ඕන කූල් ඩ්‍රින්ක් එකක් ගෙනියන්න පුළුවන් නේ. ඒ හදන දෙයට අනුව, පිළිගන්නන දෙයට අනුව ඒකේ රස වෙනස් වෙනවා. ඒ නිසා වචන කියන්නේ පුංචි ට්‍රේ එකක්, මේක බන්දේසියක්, ගෙනිල්ල තේ අල්ලන බන්දේසියක් වගේ එකක්. කිසිදු වචනයකට ස්ථාවර අර්ථයක් නැහැ. ඒ නිසා වචන අල්ලගෙන පැටලෙන්න එපා. බුදුහාමුදුරන්ට චෝදනාවක් තියෙනවා ඒක අසල. මොකද්ද? බුදුහාමුදුර එක වෙලාවක කරන්නේ කියන දේ තව වෙලාවක නොකරන්නේ කියලා කියනවා. ඒ කියනවා එක වෙලාවක හොඳයි කියන එක ආයි තව වෙලාවක නරකයි කියලා කියනවා. මේ වචන දෙක ගත්තොත් එහෙම එක උදාහරණයක් වශයෙන් අත්තාහි අත්තනෝ නාතෝ තමන්ට තමන් පිහිටයි කියලා කියනවා නේ. එතකොට ආයි තවතනක කියවෙන වචනේ අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැහැ කියන ඔන්න ඔය වචන දෙක අරන් එනවා. අරගෙන ඇවිල්ලා මේ බලන්න බුදුහාමුදුරුවෝ මේ කටට එනේ වචන කියනනේ එක වෙලාවක කියනවා තමන්ට තමන් පිහිටයි කියලා කියනවා, තව වෙලාවක කියනවා තමන්ට තමන්වත් නෑ කියලා කියනවා. මොකද්ද මේකේ අර්ථය? ඒවා බුද්ධ විශ්වයේ තියෙන අයට, විශ්ව විශ්වයේ ලෝකෝත්තර විශ්වයේ තියෙන අයගේ අයිතිය. ඕනම වෙලාවක ඕනම විදිහේ වචනය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දොස්තරගේ අයිතිය. දොස්තර සීනි වැඩි වෙන්නත් දෙනවා බෙහෙත්, සමහර වෙලාවට අඩු වෙන්නත් දෙනවා බෙහෙත්. සමහරලාට ප්‍රෙෂර් එක අඩු අයගේ වැඩි වෙන්නත් බෙහෙත් දෙනවා, වැඩි අයගේ අඩු වෙන්න බෙහෙතුත් දෙනවා දොස්තර. ඉතින් දොස්තරගේ අයිතිය. ඉතින් දොස්තර කියන්නේ ප්‍රෙෂර් අඩු කරන්නම ඉන්න කෙනෙක් විතරක් නෙමෙයි. ඒ වගේ අපි ළඟ තියෙනා වූ සමහර දේවල් වැඩි වෙලා තිබුණොත් අඩු කරන්න ඕන, අඩු වෙලා තිබුණොත් වැඩි කරන්න ඕන. දැන් දැනුම වැඩි නම් ඒක වෙනතුනේ සංඛාරයක් බවට පත් වෙලා එයාට නිවන් දකින්න බෑ. ධර්ම සංඛාරය නිසා, බහු මතවාද නිසා. එතකොට දැනුම වැඩි නම් දැනුම අඩු කරන්න ඕන, වීරිය වැඩි නම් වීරිය අඩු කරන්න ඕන, සතිය වැඩි නම් සතිය අඩු කරන්න ඕන. අපි හිතනවා මේ හැම දෙයක්ම හොඳයි කියලා. නෑ, හැම දෙයක්ම ඔය තිබුණට ඔය කිව්වට පින්නතුනේ හැම දෙයක්ම හොඳ නෑ. ඒක ප්‍රමාණයට තේරෙන්න ඕන. වැඩි වුණොත් අඩු කරන්න ඕන, අඩු නම් වැඩි කරන්න ඕන. වැඩි වුණොත් අඩු කරන්න ඕන, අඩු නම් වැඩි කරන්න. කෙසේ හෝ අපගේ ප්‍රභාසර මනසට අපි පත් වෙන්න ඕන. අපේ මනස එන්න ඕන පින්නතුන ඇල් වතුර රහට. ඒ වචන අපි භාවිතා කරමු. ඒ ලස්සන වචනයක්. අපේ මනස එන්න ඕන ප්‍රභාසර ස්වභාවය කියලා කියන්නේ ඇල් වතුර රහට එන්න ඕන. ඇල් වතුර රහ මොනවා? තියෙනේව අඩු කළාම වැඩි කළාම අවසානෙ එන්නේ කොතෙන්ද? ඇල් වතුර රසට එනවා ගන්නට. ඇල් වතුර කවදාවත් එපා වෙන්නේ නැහැ. දැන් මේ ධර්මයේ කුකුස් තියනවද, නොගැලපෙන තැන් තියනවද, ප්‍රශ්න තියනවද අහන්න බලන්න. මේ අන්තර්ජාලේ හරි ඉන්න කට්ටිය වුණත් කමන්නේ ටයිප් කරන්න, මේ අපිට ඒව බලලා උපදේශයක් දෙන්න පුළුවන්. ලෝකෝත්තර ශක්ති වැඩි කරගන්න, ලෝකෝත්තර කුසල් වැඩි කරගන්න, ලෞකික ශක්තීන් වලට වඩා ලෝකෝත්තර ශක්තීන් වැඩි වෙච්ච දවසට ඔබ ලෞකික අලෝකෝත්තර පැත්තට අනුසෝතගාමි ප්‍රතිපදාවෙන් මිදලා පටිසෝතගාමි ප්‍රතිපදාවට පැමිණිලා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. හොඳට මැනලා බලන්න පිනුතුන් තරාදීක දාලා ඔබේ ලෝකෝත්තර කුසල්ද ලෞකික අකුසල්ද මේ වැඩි කියලා. ඉතින් තාම ඉතින් 10% පුරා ගත්තයි ඉන්නෝ කුසල්. 25% තියන අය ඉන්නෝ මෙතන කුසල්. සියයට හතලිය හතලිස් පහ තියෙන අය ඉන්නෝ කුසල්. සියයට පනා පනා වගේ තියෙනෝ දෙපැත්තර නැමි නැමි ඉන්න අය ඉන්නවා කුසල්. එම මදි. අන්න කුසලය සියයට පනස් පහ පැනලා සියයට හැට පැනලා හැට පහ හැත්තෑව හැත්ත පහ වගේ වෙනකොට තමයි පිනුතුරින් සම්පූර්ණ ලෝකෝත්තරයට ඇදී යන හිතක් බවට නිර්මාණය වෙන්නේ. නැත්තං අර ලෞකික ශක්ති වැඩි නම් ලෞකික බලයෙන් වැඩි වෙන්නේ. අපි වාහන දෙකක් දෙපැත්තට අදින්න දැම්මොත් එහෙක තියෙනවා අශ්ව බල 1000ක්. තව එකක තියෙනවා අශ්ව බල 500ක්. එතකොට ඇදෙන්නේ කොහටද? අර 1000 තියෙන පැත්තට තමයි ඇදෙන්නේ. අන්න ඒ වගේ තමන්ගේ අශ්ව බල වැඩි වෙන්න ඕන කොයි පැත්තටද? ලෝකෝත්තර පැත්තට. ලෝකෝත්තර අශ්ව බල ප්‍රමාණය වැඩිලා තියෙනවා කියලා තමන්ට දැනගන්න පුළුවන්. තමන්ගෙම හිත කිරල මැනලා තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. තමන්ගේ පින් ප්‍රමාණය මැනගන්නත් පුළුවන්, පව් ප්‍රමාණය මැනගන්නත් පුළුවන්, ලෝකෝත්තර කුසල් ප්‍රමාණය මැනගන්නත් පුළුවන්. ඉතින් මේ සද්ධර්මය අහන්න අහන්න පිනුතුනේ ලෝකෝත්තර කුසලය වැඩි වෙනවා. මොකද ලෝකෝත්තර බණ දර්ශනයක් මේ දේශනා කරන්නේ. ඒක ලෝකෝත්තර අවධානයක් යොමු වෙනවා. මෙතනින් නැගිටලා යනවා. මොනව කිව්වද දන්නෙත් නැහැ, මොනව ඇහුවද දන්නෙත් නැහැ, මොනවත් අපි කළෙත් නැහැ. හැබැයි මොකද්ද මනසේ සැහැල්ලුවක් තියෙනවා කියා යනවා. අන්න ඒක තමයි අවේදීත ගුණයෙන් පැමිණෙන ලෝකෝත්තර කුසල්. ඒ ධර්මයේ බලයට ඒව සිද්ධ වෙන්නේ පිනුතුනේ. තේරෙනවද? ධර්මයේ බලයට ඒව සිද්ධ වෙන්නේ. ඒක සුවිශේෂී දෙයක්. අනේ දන්නේ අපි ගියා හාමුදුරු මොකද්ද බණකුත් කිව්වා, අපි මොකුත් කරන්නත් එපයි කිව්වා, අපිත් මොකුත් කරෙත් නැහැ, අපිත් ඔය වාඩි වෙලා හිටියා. හැබැයි මොකද්ද සහනයකුත් තියෙනවා. කලබල වෙන්න එපා. හොඳින් තේරුම් කරගන්න ඕන. හොඳින් වටහාගෙන තේරුම් අරගෙන මේ ගමන යන්න ඕන. අනිත්‍ය වඩන තත්ත්වයටපත් වෙන්න ඕන. ඔය ජනප්‍රිය නාලිකාවල් වල කියන අනිත්‍ය නම් නෙමෙයි. ඒ අනිත්‍ය නෙමෙයි. ඒකට කියන්න පුළුවන් ලෞකික අනිත්‍ය කියලා අපි ඒකට කියමු. එහෙනම් නැත්තම් ඔය ස්වාමීන් වහන්සේලාට කාට කාටත් තේරෙන අනිත්‍ය. ඒ තේරෙන අනිත්‍ය වඩල වැඩක් නැහැ පින්තුනි. ලෝකෝත්තර අනිත්‍ය වඩන්න ඕන. තේරෙන අනිත්‍ය තුළ තියෙන අනිත්‍ය නිත්‍ය කරගත් ස්වභාවය. අනිත්‍යත් අනිත්‍යයි. නිකයි යන ගමන් කියෝ කියෝ යන්න. සක්මන් කරන ගමන් කියෝ කියෝ සක්මන් කරන්න. ඕකේ අර්ථය වැටහෙනකම්. අනිත්‍යත් අනිත්‍ය නම් කෝ අනිත්‍ය? කතාව තේරෙනවද? අනිත්‍යත් අනිත්‍ය නම් කෝ අනිත්‍ය? ඔබ සැනසille නම් ඉන්නේ. ඔබට මුකුත් කරන්න, කියන්න, වඩන්න, නොකරන්න මුකවත් අවශ්‍ය නැහැ. ඔබ ළඟ යම් පටලැවිල්ලක් තියනවාද ඒක ලිහා ගන්න ඒ ඇති. ඊළඟට සැනසillen ඉන්න. මොනවත් කරන්න ඕනත් නැහැ, නොකරන්න ඕනත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්න ඕනත් නැහැ. මොකටද උපේක්ෂාවෙන් ඉන්නේ? මගේ නැවුවොත් එහෙම ස්වාමීන් වහන්සේ මොනවද කරන භාවනා? මුකුත් නැහැ. මුකුත් භාවනාවක් කරන්නේ නැද්ද? මං කර කිසිවක් නොකර ඉන්නෙත් නැහැ. කරන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්නොත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්නෙත් නැහැ. එහෙනම් කොහොමද ඉන්නේ? කිසිම විදියකින් ඉන්නේ නැහැ. කිසිම හැඩයකට පාත්‍ර වෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි ස්වභාවය. ඒක තමයි විශ්ව ස්වභාවය. හැඩයක් නැති බවයි විශ්ව ස්වභාවය. ජලයට වර්ණයක් නැහැ වගේ තමයි. එඩ හැඩයක් නැහැ වගේ තමයි. විශ්වයට හැඩයක් තියෙනවද? විශ්වයට හැඩයක් නැහැ. ධර්මයටත් හැඩයක් නැහැ. හැඩ ඔක්කොම හැදුවේ කවුද? අන්න මනෝමයා, මනෝමයා. මන කියලා වචනේ මේ එදිලා තියෙන්නේ මවන්නා. මම කියන වචනේත් එහෙමයි. මම මවන්නා. මම හෙවත් මන. චේතාන්විත බව. ඔබේ චේතනාව සමහරලාට ඇති මේ මම ඉන්නවා, මේ මම ධර්මය අහනවා, මේ ධර්මය වටහා ගනිමින් ඉන්නවා, මම මම. ඒකයි චේතාන්විත භාවය කියන්නේ. ඒ චේතනාව ඉක්ම වූ දර්ශනය තුළ මේ මම ධර්මය දේශනා කරනවා, මේ මගේ ශ්‍රාවකයෝ, මේ මගේ ආගම දහම කියලා එහෙම චේතාන්විත භාවයක් නැහැ. මේ මගේ රට, මේ මගේ වර්ගයා කියලා එහෙම චේතාන්විත භාවයක් නැහැ. මේ ලෝකෙට එකම පිස්සුවක් නේ නේද? මම මගේ ආත්මය කරගෙන, මගේ භාෂාව, මගේ රට, මගේ ජාතිය, මේ මහ පොළොව සිනාසෙනවා, ගහකොළ පවා සිනාසෙනවා ඇති මේ මිනිස්සුන්ගේ තියෙන සිතුවිලි දිහා බලලා. රාවණ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා මිනිස්සු දියුණු වෙන්න හදනවා, තාම දියුණු වෙලා නැහැ. රාවණ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා මිනිස්සු සාර්ථක වෙන්න හදනවා, තාම සාර්ථක නැහැ. තාම අසාර්ථකයි, තාම ණයයි. තාම අසාර්ථකයි, තාම ණයයි. කවද්ද මේ මිනිස්සයා සාර්ථක වෙන්නේ? ධර්මයේ දැක්ක දවසට, සත්‍ය අවබෝධ වෙච්ච දවසට, ලෝකෝත්තර කුසලයේ වැඩි වෙච්ච දවසට, ලෞකික බලය අඩු වෙච්ච දවසට. අතහැරීමේ බලය වැඩි වෙච්ච දවසට. රහතුන්ගේ තියෙන ප්‍රධාන බලය තමයි අතහැරීමේ බලය. පුදුම විදියට වැඩි. කේන්තිය අතහරින්න පුළුවන්. ලෝභය අතහරින්න පුළුවන්. මාන්නය අතහරින්න පුළුවන්. උද්ධච්චකම අතහරලා දාන්න පුළුවන්. මේ ඕන දෙයක් අතහැරීමේ බලය වැඩි වෙනතුනේ. අර ගිජිලුහිනියෝ මස් කෑල්ලට පොර කනවා වගේ පොර කන්නේ නෑ. අතහැරීමේ බලය වැඩි. ඒක තමයි ආර්ය භාවය කියලා කියන්නේ. ආර්ය උපේක්ෂාව කියලා කියන්නේ ඒකයි. තමන් පිළිබඳව තමන්ට තියෙන ආකල්පය බලන්න මොන වගේද කියලා මේ මොහොතේ. තමා පිළිබඳව තමාටම තියෙන ඉමේජ් එක. කොයි වගේද? මම අහවල් කෙනෙක් මෙතන ඉන්නෝ, ස්ත්‍රියෝ ගොඩක් ඉන්නෝ, පුරුෂෝ ගොඩක් ඉන්නෝ. මම ස්ත්‍රියෙක් කියලම හිතාගත්තොත්, මම පුරුෂයෙක් කියලම හිතාගත්තොත්, ඒකම තමයි මාර දිට්ඨිය. මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා අල්ලගන්නවා නම් ඒකම තමයි මාර දිට්ඨිය. මොකද එතනම මමෙක් හැදිලා ඉවරයිනේ. දැන් ඔය අරියත් භාවයට පත්වෙච්ච මේනින් වහන්සේලා එහෙම ස්ත්‍රී භාවය මුල් කරගෙන ඒගොල්ලෝ සටන් පාට කිව්වෙත් නෑ, කාන්තා නිදහස කියලා එකක් එහෙම ඉල්ලුවෙත් නෑ. මොකද හේතුව ඒ උත්තමාවියෝ කිව්වේ, හැම විටම කිව්වේ මේ ස්ත්‍රිය පුරුෂයා කියලා කෙනෙක් නැහැ කියලා ලෝකේ. ස්ත්‍රිය පුරුෂයා කියලා දෙන්නෙක් ලෝකේ නැහැ. කොතනින්ද මේ කතා කරන්නේ? ලෞකිකත්වයෙන්ද? නෑ, මේ කතා කරන්නේ ලෝකෝත්තරත්වයෙන්. අවුරුදු 80ක් 90ක් 100ක් ජීවත් වෙලා දරසෑයට ගිහිල්ලා ඒකේ අලු ටික අතේ තියාගෙන කතා කරනවා වගේ වැඩක්. අලු ටික තියාගෙන අහන්න පුළුවන්ද මේකේ ස්ත්‍රියක්ද ඉන්නේ, මේකේ පුරුෂයෙක්ද ඉන්නේ කියලා කාට හරි? අපි වයසට ගියපු ඔය ආච්චි කෙනෙක් හරි නැති වුණාට පස්සේ එයාගේ අලු ටික ගෙනල්ලා නගර මැද්දේක ඉඳගෙන ආනෝ මේ මේකේ ඉන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියවුමට රසිකයා මෙහි ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දක්නට නැත. දක්නට නැති වුණාට බොලව් මේකේ ස්ත්‍රියක් කියලා කෙනෙක් ජීවත් වුණා කලින් පුරුෂයෙක් කියලා කෙනෙක් ජීවත් වුණා. මොකද්ද ඒ? සංකප්පරාව, සංකල්පයක් විතරක්. එහෙනම් ඔබ නැගී සිටින්න ඕනේ ස්ත්‍රියක් හැටියට නෙමේ, පුරුෂයෙක් හැටියට නෙමේ. සත්‍ය ඥානය පාල කරගන්න ඕන. සංඥා නිරෝධයකින් නැගිටින්නේ. විඥාන නිරෝධයෙන් නැගිටින්නේ. මේ සංඥා විඥාන ටික අතහැරිට දැම්මට පස්සේ ස්ත්‍රී පුරුෂයෙක් මේක අල්ල ගන්න නෑ. ධර්මයේ සමග ඒකාත්මික කරන්න පිණිස තමන්ගේ හිත ධර්මයේ සමග ඒකාත්මික කරන්න, ධර්මයට අනුකූල වෙන්න, අනුගත වෙන්න. හැබැයි නිවැරදි විදියට ඒ ඔබ අනුකූල වුණොත්, අනුගත වුණොත් සතාපුජ්‍යලයා ඉතුරු වෙන්න විදියක් නැහැ. මොකද ධර්මයේ හරියට තේරුම් අරගෙන අනුගත වුණොත් වැරදියට තේරුම් ගත්තොත් එහෙම විශාල විනාශයක් සිද්ධ වෙනවා. ඒක බෙහෙතක් වැරදියට ගත්තා හා සමානයි. අපි දන්නවා ඕන තරම් බෙහෙත් වැරදීම් හේතුවෙන් එක්ක වෛද්‍යවරයාගේ අතින් වැරදිලා, එහෙම නැත්නම් ඒ බෙහෙත ලබා දුන්න නර්ස්ගේ අතින් වැරදිලා විශාල ජීවිත හානි වෙලා තියෙනවා. ඒ හොඳ බෙහෙතක් වැරදි විදියට භාවිතා වීම නිසා මේ ලෝකේ එහෙම තමයි. ඒක තමයි ඇත්ත. වතුර වුණත් වැඩි වෙලා හරි භාවිතා වුණොත් එහෙම යාට ජීවිතයට හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි නුවණින් ගලපා භාවිතා කරන්න ඕන. මාත්‍රාවට එකතු කරනව නම් පින්නතුනේ මේ ලෝකයේ තියෙන විසත් එකතු කරනවා. දැන් බලන්නකෝ ඔය සර්ප විසට බෙහෙත් හදන්නෙම සර්ප විසින්නේ. සර්පයාගෙම තියෙන ඒ විස ශ්‍රාවය කරලා අරගෙන තමයි මේ බෙහෙත් හදන්නේ. ඒක ඖෂධයක් හැටියට යොදාගත්ත තැනදී ඒක ඖෂධයක් වෙනවා. හැබැයි ගහලා තින්නේ සර්පේ. කාලා තින්නේත් පොළඟේ. ඒකට බෙහෙතට එන්නේත් පොළඟගෙන්ම හදාපු, පොළඟගේ ශ්‍රාවයෙන්ම හදාපු බෙහෙතක්. එතකොට මේ ලෝකේ නරකයි කියන්න පුළුවන්ද අපිට? පොළොන් විස. ඒක යොදාගන්න විදියේදී, ප්‍රයෝජනවත් වෙන විදියේදී ඒක එකතු වෙන හැටි බලන්න. ඒ නිසා තණ්හාව හොඳ නැහැ කියන්න බෑනේ දැන් අපිට. තණ්හාව නිසා සර්පයා කාලහා සමාන මාරාන්තික ස්වභාවයට පත් වී තිනවන නම් ඒකම ඖෂධයක් බවට පරිණාමය වුණාට පස්සේ ඒ තණ්හාව හොඳ පැත්තට ගන්න පුළුවන්. කොහොම හරි වෙනතුන ඔබේ මාතෘකාව බවට පත් කරගන්න, ඔබේ මනස සූපත් කර ගැනීම. ඔය හිර කරගෙන තද කරගෙන බැලුවට පුජ්‍යලයා කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක හොඳට මනසට දෙන්න. කෙනෙක් නිවන් දකින්නේ නැහැ කවදාවත්. කෙනා ඉන්නකම් නිවන එන්නේ නැහැ තමන් ළඟට. තමන් ළඟ කෙනා පුජ්‍යලයා ඉන්නකම් විශ්ව ධර්මයේ එන්නේ නැහැ. කෙනා පුජ්‍යලයා අතහැර දාලා විනාඩි 5ක් පාඩුවේ හිටියානම් විශ්ව ධර්මයේ ඔබ වෙලා ගන්නවා. කෙනා පුජ්‍යලයා අතහැර දාලා විනාඩි 5ක් ඔබ සිටියානම් විශ්ව ධර්මයේ ඔබ වෙලා හිතයි දුක් වින්දේ. ඒ නිසා අපිට උමනා වුණා හිතට පිළිසරණක් වෙන්න, හිත දුකෙන් නිදහස් කරන්න. මම දුකෙන් නිදහස් කරන්න නෙවෙයි, මම ධර්මයේ යහුවෙත් භාවනා කරෙත් කරුණු කාරණා එකතු කරේ මම නිදහස් වෙන්න නෙවෙයි, මට උමනා වුණා හිත නිදහස් කරන්න. දැන් අපේ උදවිය සමහර අය මේක වරදවාගෙන තේරුම් අරගෙන අර මම කියන එකේනා හිත කියන එකේ ඒක වෙනම තියලා තමන් නිදහස් වෙන්න හදනවා. ඒක හරිම තාවකාලිකයි පින්වත්නි. හිත නිදහස් කරන්න, හැමතිස්සෙම හිත නිදහස් කරන්න. ඔබේ දුක් විඳින්න හිත නම් හිත නිදහස් කරන්න. මතු පිටින් ඉන්න කෙනා කාලා බීලා රෑ වෙනව එළි වෙනව රස්සාව කරනවා, යුතුකම් වගකීම් ඉෂ්ට කරනවා, අල්ලනවා අතාරිනවා හැමදේම කරනවා ඒ භෞතිකයෙක් කෙනා. හිත බලන්න, හිත නිදහස් කරන්න. හිත අසීරුයි තමයි, අමාරුයි තමයි. මේ වගේ ධර්මයක් සාමාන්‍ය මිනිසුන් තේරුම් ගනීවිද කියන ප්‍රශ්නය බුදුහාමුදුරුවන්ට පවා පැමිණිච්ච ප්‍රශ්නයක්. තේරුණාද? මේක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ බොහොමඩ මුලදී කල්පනා කරේ මේ ධර්මය මේ ලෝකේ ඉන්න මිනිසුන්ට තේරේවිද? ඒක තමයි ආපු පළවෙනි ප්‍රශ්නය. අපිටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ ඉන්න අපේ උපාසික උපාසිකාවන්ට මේ මං කියන මේ වචන තේරේවිද? වැටහේවිද? මේක තේරුම් ගන්න තරම් බුද්ධිමේ කැපවීමක් කරයිද? මේ ප්‍රශ්නේ ආවා අවසානේ ගියා යාළුවෝ ටික හම්බ වෙන්න. උන්ටවත් මේක තේරෙන්නේ තේරුම් යාවේ නේද කියලා. ඒගොල්ලොත් කල්පනා කරා ඔන්න විමුක්තිය හොයාගන්න බැරුව ඔන්න ආයි එනවා යාළුව අපිත් එක්ක එකතු වෙන්න. ගරු කරන්න එහෙම නෑ. ගණන් ගන්න නැතුව ඉඳිමු. ගියපු එක ආයි මොකට දෙන්නේ කියලා. එහෙම කල්පනා කළා නේද? බණ පොතේ තියෙන්නේ එහෙමයි. ඒත් ළඟට එනකොට ටිකක් අමුත්තක් දැනුණා. තාම ප්‍රභාස්වර ලස්සන ඉරියව් තියෙන මූණ පැහැපත්. හරි ප්‍රසන්නයි. අර හිත වෙනස් වෙලා ගිහිල්ලා අසුන් පනවලා ගරු සත්කාර කළා. මොකද හේතු උන්වහන්සේගේ රශ්මි ධාරාව හසු වෙනකොටම ඒ කිරණ තුලදීම Tamanට තේරෙන පටන් ගන්නවා ඒක ඇතුළු ලෝභ ద్వේෂ මෝහ මාන මද මාන ඊර්ෂ්‍යා කුහකකම් නැහැ. දැන් හිතන්නකෝ ඔබේ ඕරා එක අනිත් අය කෙනෙකුට කාට හරි අහුනොත් එහෙම මොකද වෙන්නේ? විශාල මදමාන ඉරිසියා කුවකකන් අරව මේව තියෙන අපිරිසුදු මනසක ඕරා එකකට තව මිනිස්සෙක් අහුවෙච්ච ගම මොකද වෙන්නේ? ඉවරයි. ඒ මිනිස්සයත් ඒකෙන් නෑ වෙනවා. එයිසම් හොඳ හිතක් තිබුණා නම් කරුණාව මෛත්‍රිය දයාව පරහිතකාමීත්වය සත්‍යවාදී බව යථාවාදී තථාකාරී බව ආදී කොට ඇති දේවල් තිබුණ තියෙනවා නම් ප්‍රභාසර මනසක් තියෙනවා නම් අන්නේ කිරණ අනිත් කෙනාට මුසු වෙනකොට ඒකෙනත් නිවෙනවා පින්නතුනේ. ඒකෙනත් නිවෙනවා. මේ බොහෝ දෙනෙක් කියන මේ ධර්මශාලාවට ඇවිල්ලා ඉඳලා ගියත් හිතට සහනයක් ලැබෙනවා නිවීමක් තියෙනවා කියලා. මොකද හේතුව මෙතන ධර්මයේම දේශනා කරලා මෙතන ජීවන් වෙලා තියෙන්නේ සද්ධර්මයේ බලයෙන්. දෙව්බමුණුගේ ආශිර්වාදයෙන්. දෙව්බමුණ කැමති ගැඹුරු ධර්මයේ මෙනෙහි කරන්න කල්පනා කරන්න. ඒ වගේම සිත් පාදාගෙන හොඳ චිත්ත ධාරාවන් වල ශක්තියින් වලින් මේ ධර්මශාලාව බල බලාත්මක වෙනවා. එවිට එයා මුකවත්ම කරන්න ඕනේ නැ නිකන් ඇවිල්ලා නිකම්ම ඇස් දෙක පියාගෙන ඉඳලා ගියත් එයාගේ හිතට සහනයක් ලැබෙනවා. මේ ලෝකෙ නිත්‍යයිද අනිත්‍යයිද? දැන් මෙච්චෙක් වෙලා ධර්මය ඇහුවනේ, උත්තරයක් දෙන්න බලන්න හොඳට අවබෝධයෙන් උත්තරයක් දෙන්න. නිත්‍යයිද අනිත්‍යයිද? මොකද්ද උත්තරේ? ඩොක්ටර්ගේ උත්තරේ මොකද්ද? අනිත් අයට ඒක තේරෙනවද? නිත්‍යයි කියන්නත් බෑ, අනිත්‍යයි කියන්නත් බෑ කියලා කියනවා. හැබැයි අපි මෙච්චර කාලයක් දැනගත්ත අහපු ධර්මයේ අපි කෙලින්ම බය නැතුව කියනවා අනිත්‍යයි. හැබැයි අපේ වෛද්‍යතුමිය කියනවා නිත්‍යයි කියන්නත් බෑ, අනිත්‍යයි කියන්නත් බෑ කියලා. මොකක් හරි ලොකු දෙයක් ඇතිනේ ඒ ප්‍රකාශය කරන්න නේද? ප්‍රති ප්‍රශ්න ඇහුවොත් එමේකට උත්තර දෙන්නත් මොකක් හරි බලාත්මක භාවයක් තබාගෙන තමයි උත්තරයක් දෙන්නේ. එතකොට බලන්න පිළිතුරු ඇයි ඇයි අනිත්‍යයි කියන්නත් බැරි නිට්ටයයි කියන්නත් බැරියි කියලා කල්පනා කරලා බලන්න. බලන්න තැන් දෙකක ඉන්නේ එහෙනම්. කෙලින්ම ඍජුව ලෝකේ අනිත්‍යයි කියන පාර්ශවයක් ඉන්නෝ, එක්ක නිට්ටයයි කියන පාර්ශවයක් ඉන්නෝ. එහෙම නැත්නම් අනිත්‍යයි කියන්නත් බෑ, නිට්ටයයි කියන්නත් බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කර යමක් අනිත්‍ය නම් මානනීය අනිත්‍ය අතහැරලා දාන්න. දැන් මේක අනිත්‍ය නම් මම මේක අතහරිනකොට අනිත්‍යතාවයත් මගෙන් අතහැරෙනවනේ. මේක නිට්ටය නම් මම ඒ නිට්ටය අතහරිනකොට නිට්ටතාවයත් අතහැරෙනවනේ. අනිත්‍ය අනිත්‍යයි කියන අනිත්‍ය තේරුම් ගන්න. අනුසුවිශේෂී වචනයක්. බන්දේසී තියලා ඔන්න හම්බ වෙනවා. මොනවද? අනිත්‍යත් අනිත්‍යයි කියන අනිත්‍ය තේරුම් ගන්න. දැන් අපි අනිත්‍ය විරෝධීද? නෑ නෑ නෑ, අනිත්‍ය විරෝධී නෑ. අනිත්‍යත් එක්ක අපි හරි එකගයි, මිත්‍රයි. අනිත්‍ය තමයි වඩන්නේ. අනිත්‍ය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය. හැබැයි අනිත්‍ය නෙවැරදි විදියට තේරුම් ගන්න ඕන. ඔබට මඟ පාදලා දුන්නා. මේ වචන ටික ආරක්ෂා වෙන්න ඕන. මොකද අපි වගේ අසරණව ධර්මයේ හොයන මිනිස්සේ කවදකරි මේ ලෝකෙ නිර්මාණය වෙනවනේ. දුකට පිළිසරණක් හොයාගෙන ලෝකෙ පෙරලලා ධර්මයේ හොයන්න යන්න හදනවා. මේ ධර්මයේ හොයන්න ගිහිල්ලා පරාද වෙච්ච ප්‍රමාණයයි වැඩි. තේරුණා නේද? දැන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කාලේදී ඇඟ දිරාපත් වෙනකන් සත්‍ය හොයන්න ගස් මුල වාඩි වෙච්ච ප්‍රමාණය ලක්ෂ ගාන. ඒගොල්ලන්ගේ ඉතිහාසයක් ලියවෙන්නේ. සිද්ධාර්ථයන් හරි සත්‍ය හොයාගන්න බැරුව ගහක් මුල මියදුනා නම් මෙහෙම ඉතිහාසයක් ලියවෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ වෙලා නැගී හිටපු නිසා තමයි මේ ඔක්කොම කතන්දර. අපිට වුණත් ඒ සත්‍ය හොයාගන්න බැරි වුණා නම් එහෙම ඉතිහාසයක් ලියවෙන්නේ නැහැ. මෙහෙම බර කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඕනතරම් ස්වාමීන් වහන්සේලා අපේ සහෝදර ආමඳුරු පවා මේ සත්‍ය සොයන්න ගිහිල්ලා හැබෑ ලෙසම සත්‍ය සොයාගන්න ගිහිල්ලා අතරමං වෙලා විවිධ සතුන්ගේ ප්‍රහාරවලට ලක් වෙලා. අපේම පැවිදි සහෝදර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය හිමාලයට ගිහිල්ලා හිමාලයේ කැලෑවල් වලට ගිහිල්ලා ආගිය අතක් නැතුව කොටි කාලා නැති වෙලා තියෙනවා. ඉතින් වෙනතු අපි හරි සන්තෝෂයි, හරි භාග්‍යවන්තයි. ශ්‍රේෂ්ඨම ධර්මයක් හම් වෙලා තියෙනවා තමගේ ගේ දොරකඩටම. ඉතින් හිතන්න එපා මේ ධර්මයේ මේ කතා කරාට හරි සරලයි කියලා. හරි නුවණ මහන්සියක්, හරි කැපවීමක්, හොඳ යෝනිසු මනසිකාරයක් අප්‍රමාදීව සිද්ධ කරන්න ධර්ම ගෞරවයෙන්. මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් නෑ පින්නතුනේ. ධර්මයේ කියන කෙනෙක් ගන්න එපා, පුජ්‍යලයක් ගන්න එපා. බලන්න මේ වචනවල කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවද කියලා වෙනම වෙලාවක බන්දේසී කර දාලා බලන්න. අම්බලමෙම තියෙන දේවල් වලින් මම ඔබට සංග්‍රහ කරනවා. මම ඉස්සෙල්ලා අම්බලමට ඇවිල්ලා මම වේලාසනින් වතුරු මුට්ටිය ලිපේ තිබ්බා අනිත් අයටත් එක්ක. ඉතින් මම එනේ නයිට දේ හද දෙනවා. අම්බලමෙම වචන ටික තමයි තියෙන්නේ. කෝ බලන්න තමන් අම්බලමක් කරගෙන ඉන්නවද නැත්නම් මේක මගේ ගේ කියලා කරගෙන ඉන්නවද කියලා. මේ එකක් තමයි මේ ශරීරයේ නැමැති ගේ. අනිත් එක තමයි ඔබ ජීවත් වෙන ගේ. පැහැදිලිනේ. ඒක ගිහි කරගෙන ඉන්නවද බලන්න. නෑ නෑ, මේක අම්බලම. අම්බලම කියන්නේ ඉතින් අදහස් කරන්නේ අයිති නැති බව, අයිති නැති බව, අනිත්‍යතාවය. අම්බලම කාටවත් අයිති නැහැ. අයිති නැත්නම් අපි මොකද කරන්න ඕන? ඕ හැමතැනම අපිරිසිදු කළා, අපිලිවෙල කළා, හැමතැනම කෙල ගහලා, තියෙන ඒවා කඩලා බිඳලා, අදරෑ විතරයි ඉන්නේ අපි යනෝ යන්න. ඒක නිසා එහෙම කරන්න ඕන. එහෙම කරන්නේ නැහැ සත්පුරුෂය හොඳ මිනිස්සු. තේරුණාද? හෝටලේක නිදාගත්තත් වැදගත් මිනිස්සු. ඒකේ තියෙන බෙෂීට් එක පවා හරියට නමලා තියලා පිළිවෙලට හදලා තමයි එන්නේ. මොකද මේක සර්විස් කරන්න එන මනුස්සයා හරි දැකලා කිව්වොත් මේක මල පෙරේතයක ඉඳලා තියෙන්නේ කියලා. ඒක අපිට හොඳ නෑනේ. තේරුණා නේද? එහෙම ඉන්න අය ඉන්න, ඔය ඉන්ඩියන්ස්ලා එහෙම ඉන්න. හරි කැමති නෑ හෝටලයකටවත් ගන්න කැමති නෑ. හෝටලේ කාලේ යන්නේ අනකොට. ඉතින් ඒ නිසා සමහරట్లాට ඒ සමහර අය ඉන්න. සමහර රටවල් කැමති නෑ ඒ විජුලියන්ට. ඒකට හේතුව ඉගෙනගෙන නෑ. නමුත් අපේ බෞද්ධ මේ අපේ හොඳ උදවිය එහෙම නෑ. ඒගොල්ලෝ හරි පිළිවෙලට හරි ලස්සනට ඒ දේවල් තියාගෙන කටයුතු කරනවා. අම්බලම කියන්නේ එහෙමයි. අම්බලම හරියට භාවිතා කරන්න ඕනේ. ඍණාත්මක හැඟීමක් ඔබවන්න කියන කාරණයක් නෙමෙයි, යථාර්ථයක් තේරුම් ගන්න කියන කාරණයක්. මේ තදින් අල්ලන ස්වභාවය අඩු කරන්න ධර්ම දේශනා කරන බලන්න මේ ධර්මයේ හොඳට අහන කෙනෙකුට අර තදින් අල්ලන ස්වභාවය තමයි යාගේ එන්න එන්නම අඩු වෙන්නේ. උපාදාන ශක්තියේ ස්වභාවය. ඒකට මෘදු බව, අනතිමානී බව ඇති වෙනවා. ලෝභ, ద్వේෂ, මෝහ එවිට අඩු වෙලා යනවා, නැති වෙලා යනවා. එහෙනම් ඔබ සාර්ථකයි. ඔබ ධර්මයේ ඇසීමෙන් තදින් ගහණය කරන ස්වභාවය ඔබ අඩු කරගෙන ඇවිල්ලා තියෙනවා නම් ඔබ ධර්මයේ හොඳින් අහලා තියෙනවා, ධර්මයේ පිළිපැදලා තියෙනවා. කිසිම දෙයක් තදින් ග්‍රහණය කරන්න එපා. ඕනේ නෑ අතහැරලා දාන්න. ස්වභාවික වෙන්න, මෘදු වෙන්න, අනතිමානී වෙන්න, ඍජු වෙන්න, නැනවත් වෙන්න, සිහියෙන් කටයුතු කරන්න. ඔය අනිත් පුජ්‍යලයන්ට අනතිමානී වෙන්නවත්, තවත් පුජ්‍යලයකට මෘදු වෙන්නවත් නෙමෙයි මේ කතා කරේ. තමා තුල තමන්. තේරුණාද? මෙත් කවුරු හරි පාරේ යන මිනිහෙක් හම් වෙලා ඒ මිනිහයා හොරෙක් හරි මංකොල්ලකාරයෙක් හරි වෙන්න පුළුවන්. ඒ මිනිහයා ඉස්සරහා මෘදු වෙන්න, අනතිමානී වෙන්න, ඇඹරෙන්න නෙමෙයි කිව්වේ. මේ තමා තුල තමන් මෘදු වෙනව, අනතිමානී වෙනව. ඒ පුජ්‍යලේ හම්බුනහම ඒ විදියට කටයුතු කරන්න. ඒ පුජ්‍යලේ හම්බුනහම ඒ භාෂාවෙන් කතා කරන්න. ඒ පුජ්‍යලේ හම්බුනහම ඒ පුජ්‍යලයන්ගේ ස්වරූපයට කටයුතු කරන්න. එච්චරයි. ඔබ ගෙදරට ගියාම ගෘහණියක්, රැකියාවට ගියාම ඔබ වෘත්තීයමය කෙනෙක්, පන්සලට ආවම උපාසිකාවක්, භාවනාවට ගියාම ඔබ භාවනා කරන්නේ. ඔබ වාහනයට නැග්ගාම රියදුරේ. කවුරුවත් මෙතන නැහැ. එතන එතන තාවකාලික ආරෝපණයක් තමයි තියෙන්නේ. ඔබේ හිතේ තියෙන දේවල් ඔබ අත්හැරෙනවටද කැමති? ඒව දිගටම රැඳී පවතිනවටද කැමති? අපි නම් පින්නතුනේ මේ හිතේ තියෙන දේවල් හලාහල විසක්සේ, මේ හිත නිකන් අර පීයකින් උගුල්වල දාන්න පුළුවන් නම් උගුල්වල දාන්නවා කියන වගේ තත්වකින් තමයි අපි හිත තමයි දුක් දෙන පළවෙනි පුජ්‍යලයා කියලා හඳුනාගත්ත නිසා හිත අයින් කිරීමම තමයි අපේ ප්‍රධාන ඉලක්කය බවට පත් උනේ මේ ශාසනික ධර්මයේදී. සමහර අය හිතාගෙන ඉන්නෝ හිත කියන්නේ මගේ ස්වාමියා, හිත කියන්නේ හරි වැදගත් කෙනෙක්, හිත කියන්නේ මම, මගේ ආත්මය, මේක කොහොමද අතහැරලා කියලා හිත අල්ලගෙන ඉන්න පිරිසක් ඉන්නෝ. ඒ අයට මේ ධර්මයේ වැදගත් නෑ, වැඩක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට මේ ධර්මයේ අහන්න සලස්සල වැඩකුත් නෑ. ඒගොල්ලෝ මේ විසක් හැටියට සලකන්නේ. ඒගොල්ලන්ට ඕන ස්වර්ග මොක්ෂ සම්පත් ලබන්න කියලා ඒ මේ පිං ඒ හිතට හොඳ දේවල් පුරව ගන්න කියලා තමයි උගන්වන්න ඕනේ. එතකොට ඉතින් ඒක පුරවගෙන එයා සුගතිගාමි වෙනවා. ඒකත් හොඳයි. මොකද නරක දේ පුරව ගන්න කැමති කට්ටිය ඉන්නවා හිත. එතකොට ඒක නරක දේ පුරව ගන්න නැතුව හොඳ දේ පුරව ගන්න ඉගෙනුවාම ඒක හොඳයි. එයා හොඳ දේ පුරවගෙන සුගතිගාමි වෙනවා. සුගතියේ හිටියොත් නේ ධර්මය ඇහෙන්නේ, දුගතියට ගියොත් ධර්මය හම් වෙන්නේ නැහනේ. ඒ නිසා තමයි ධර්ම අවබෝධය නොවුනොත් හරි සුගතිගාමි වෙන්න කියලා තමයි පින්දහම් කරගෙන හොඳ දේ පුරවගෙන හොඳ සිතුවිලි ඇති කරගෙන කරුණා මෛත්‍රිය ඇති කරගෙන ජීවත් වෙන්නත් ඕන. ඒකයි හිතට එනවා පින්නතුනේ නරක අකුසල් චේතනා පහළ වෙන සිතුවිලි පහළ වෙනවා. ඒ වගේම කුසල චේතනා පහළ වෙනවා. හැබැයි ඔබට දකින්න පුළුවන්කම තියෙන්න ඕන. තමන්ගේ හිත කියන්නේ පන්ති කාමරයක් කියලා හිතාගන්න. ඒ පන්ති කාමරේ ඉන්න ගුරුවරයා ගුරුවරිය මමයි කියලා හිතාගන්න. ඕකේ ඉන්නෝ විවිධ ළමයි ඉන්නෝ. එකම ළමයා ඉන්නෝ හොඳ වැඩ කරනෝ. එකම ළමයා ඉන්නෝ ආයේ ඊට පහු වෙන නරක වැඩත් කරනෝ. එකම ළමයෙක් ස්ථීරවම හොඳත් නැහැ. එකම ළමයෙක් ස්ථීරවම නරකකුත් නැහැ. පැහැදිලිනේ? ඉතින් මේ හිත කියන්නේ විවිධ සිතුවිලි චේතනා දෘෂ්ටි සංකල්ප සමුදායක් එකට එකතු වුණාම පින්නතුනේ විශාල ජන කොට්ටාසයක් වගේ. හිත දමනය කිරීම හරියට ගින්නෙන් ප්‍රයෝජනයක් ගන්නවා වගේ වැඩක්. ඔබේ හිත මේ මොහොතේ සැනසිලිදායක බව, ශාන්ත භාවය භුක්ති විඳිනවා නම් ඔබ ඒ සැනසිලිදායක බව, ඒ ශාන්ත භාවය භුක්ති විඳගෙන සිටින්න. මොකද ඒ සැනසිලිදායක, ඒ ශාන්ත භාවය වැඩි වෙන්න අපි ඒකට කියනවා කුසල් කියලා. සංස්කාරකයාගේ නිරෝධය වැඩි වෙන්න අපිට කියනවා ඒකට කුසල. එක ශාන්ත භාවය, එක ප්‍රණීත බවක් එක්ක පවතින දෙයක්. ඔබ හැම ධර්ම කරුණක් පස්සෙම යන්නත් එපා. ඔබට අවශ්‍ය කරන ධර්ම කරුණු පස්සේ යන්න. නගරයට යන්නේ සියලුම මිනිස්සුයෝ එකම දෙයක් ගැනීම සඳහා නෙමෙයි, තමන්ට අවශ්‍ය දේ ගැනීම සඳහා. එහෙම නේද? ඔබ ධර්මයෙන් මෙතෙන්ට එන්නත් ඕන එහෙමයි. මෙතන කියන්නේ ඔක්කොම හරියන්න නෙමෙයි ඔබ එන්න ඕන. ඔබේ ප්‍රශ්නෙට විසඳුම විතරක් හරියන්න එන්න ඕන. හරිද කතාව? ඒක නේද වෙන්න ඕන? නැත්තම් ඔබ නගරයට ගිහිල්ලා නගරේ තියෙන ඔක්කොම ලාභයි ලාභයි කියන ඒවා මල්ලේ දාගෙන ඇවිල්ලා ගෙදර බැනුම් අහනවා. ඒ වැඩේ කරන්න එපා. ඒ වැඩේ කරන්න එපා. එහෙම නැත්තම් ඔබේ ශක්තිය, ඔබේ ධනය අපතේ යනවා. ඔබ කරන්න ඕන ඔබට අවශ්‍ය උත්තරේ එනකම් බලාගෙන ඉන්න. ධර්මයේ හදාරන්න. ධර්මයේ ජීවිතයෙන් එක දවසක් එක කොටසක් අනිවාර්යෙන් දෙන්න. නොතේරුණාට කමන්නේ, අද නොතේරෙන එක හෙට තේරෙනවා. මේ බණේදී නොතේරෙන එක ඊළඟ බණේදී ඔබට තේරෙනවා. ඊළඟ බණේදී තේරුන්නේ නැති වුණොත් ඔබට දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි එකේදී තේරෙනවා. එහෙමත් තේරුන්නේ නැති වුණොත් ස්වාමීන් වහන්සේව අමතලා සාකච්ඡා කරලා ඒක තේරුම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තව තවත් ඒ මානසිකාරයේ යෙදීමෙන්, අනුපස්සනා සිද්ධ කිරීමෙන් තේරුම් ගන්න පුළුවන්. මට පොඩ්ඩක් තේරුණාට වැඩක් නැහැ. ඒක පරිපූර්ණ වශයෙන්ම හිතේ ප්‍රශ්නේ අහවර වෙන්නම ඒක තේරුම් ගන්න ඕන. අවසන් වෙන්නම තේරුම් ගන්න ඕන ධර්ම කාරණයක්. දැන් ওই නිර්වාණය කියන ප්‍රශ්නේ කාලඟක් තියෙනවා. නමුත් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුහාමුදුරු පහළ වෙච්ච දවසට බණ කියනවා. උන්වහන්සේට අපිව නිවන් දක්වන්න පුළුවන් කියලා. බුදුහාමුදුරන් නිවන් දක්වන්න බෑ කවුරුවත්. බුදුහාමුදුරන්ට පුළුවන් ධර්ම දේශනා කරන්න. නිවන් දකින්නේ තම තමන්මයි. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට. බුදුහාමුදුරු නිරන්තරයෙන් මුණ ගැහිලා ධර්මයේ දැක්කේ නැති අය ඉන්න ඕන තරම්. දේවදත්ත අඩුම තරමේ පවුනකොට පින් කරන්න ඕනේ කියන අදහසවත් ගත්තේ නැන්නේ දේවදත්ත. තනිකර ගත්තේ කීර්ති, ප්‍රසිද්ධ, මාන, උද්දච්ච, ඒ වගේ දේවල් ගත්තේ ධර්මයේ අර. හැබැයි ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්වરૂපේම ධර්ම කාණ්ඩ ටිකම කියෙව්වා. ඒ වුණාට ඒගොල්ලන්ගේ පරමාර්ථය තිබුණේ බුද්ධ රාජ්‍යය කියලා වෙනම රාජ්‍යයක් හදාගන්න. ඒකටත් විශාල පිරිස හිටියා, විශාල සෙනඟ හිටියා. එතකොට හරි දේශනාව, වැරදි දේශනාව කොහෙන්ද හොයාගන්න පුළුවන්? අහගෙන ඉද්දි පින්නතුනේ ලෝභ, ద్వේෂ, මෝහ දුරු වෙනවා නම් අන්න ඒක හරි දේශනාව. යම් දේශනාවක් අහගෙන ඉද්දි ලෝභ, ద్వේෂ, මෝහ වැඩි වෙනවා නම් ඒක නරක දේශනාවක්. දේශපාලන කතාවක් අහගෙන හිටියොත් ద్వේෂය වැඩි වෙනවද නැද්ද? දේශය වැඩි වෙන පින්නතුනේ. තේරුණා නේද? දේශය වැඩි වෙනවා. ඉතින් පින්නතුනේ අපේ මිනිස්සයෝ මෙහෙම හරි ජීවත් වෙන එක ලොකු දෙයක් කියලා මං හරි සතුටු වෙනවා පින්නතුනේ. ඇයි? උදේට නැගිටින්නේ ලෝකෙම තියෙන කහලගොඩ ටීවී එකෙන් අහගෙන දැනගෙන. එහෙම නේද? පත්තරේ විස්තරේ උදේ නිවුස් ටික අහවගම මම උදේ වාඩි වෙලා තේක බොනවා ඒ ටික බලාගෙන. ඔළුව විනාශ කරගන්නවා. දවසේම රත් වෙච්ච මොළෙත් එක්ක වැඩ කරනවා. ආයිත් හවසටත් ලෝකෙම තියෙන කහලගොඩ ඔළුවට දාගන්නවා, ඒක නිදාගන්නවා. දවල් කාලේ සියදිවි හානි කරගන්න හිතන සින්දු දෙක තුනකුත් අහනවා. ලංකාවේ තියෙන සින්දු යවුවොත් එහෙම මැරෙන සින්දුවනේ කියන්නේ. මැරිලා වලපල්ලට යනකම යන සින්දු තමයි කියන්නේ. මම පුදුම වෙනව පින්නතුනේ මේ මිනිස්සු මෙහෙම හරි ජීවත් වෙන එක ගැන, මානසික රෝගී නොවි ජීවත් වෙන එක ගැන මම පුදුමින් පුදුම වෙනවා. අපිටත් ඔය ඉඳලා හිටලා ඔය සින්දු ඇහෙනවනේ. විශේෂයෙන් ලංකාවේ තියෙන සිංහල සින්දු ගීතවල තියෙන දේවල් වෙලාවට ඉතින් හින්දි සින්දු හරේ මේ ඇහුවට තාලෙටනේ මිනිස්සු අහන්නේ, තේරුම දන්නේ නැහැනේ. ඕකේ තේරුම දැනගත්තොත් එහෙම ඒකත් විකාරයක් ලෝකයක් බව. මන්නම් කියන්නේ ඔයගොල්ලෝ සින්දු අහනෝ නම් නොතේරෙන භාෂාවක සින්දු අහන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ, තාලෙට විතරක් කාලා සන්තෝෂයක් වෙලා ඒක අවසන් වෙනවා. නිවුස් බලනවා නම් ඒත් එහෙමයි. ඔය රුසියාවේ හරි කොහේ හරි චැනල් එකක් අල්ලගන්න, ඒ වගේ භාෂාවක නිවුස් ටික අහන්න. එතකොට ඒ දන්නේ නැති භාෂාවක් වෙන්න ඕන. ඔය බුරුම භාෂාවක් වුණත් කමන්නේ නැහැ, තායි භාෂාවක් වුණත් කමන්නේ නැහැ. ඒනවා ඒක නිවුස් ටික බලලා නිදාගන්න, ගැටලුවක් නැහැ. ඒකෙන් අදහස් කරේ ඕක කරන්න එපා. දෙතිස් කතා ඒව කරනකොට අපේ තියෙන ඔළුවේ තියෙන ශක්තියේ විශාල ප්‍රමාණයක් නිස්කාරණ දේවල් වලට වැය වෙලා යනවා. කලාතුරකින් ඉතින් අත්‍යවශ්‍ය දෙයක් තිබුණොත්, රටට වැදගත් දෙයක්, අපිට වැදගත් දෙයක්, ඒක වටපිටාවෙන් ආරංචි වෙනවා. ඒක බල්ල දැනගත්තම මැද ගොඩාක් අපේ ශක්තිය ඉතුරු කරගෙන ඒ ශක්තිය ධර්මයේ පැත්තට යොමු කරන්න තමයි බුදුහාමුදුරුවෝ ඔය අභිනික්‍රමණය කිරීම කියන මාර්ගය පෙන්වලා දෙන්නේ. අපි මහන වුණේ ඒකට. ගොඩාක් අර හැමදේම යාළු මිත්‍රයෝ ඥාති ඒව මේ ඔක්කොටම යන ඒ ශක්තිය තියෙනවනේ. මල ගෙවල් මගුල් ගෙවල් ඔය ඔක්කොටම යන ශක්තිය අපි එක තැනකට එකතු කරලා ධර්මයට යොමු කළා. හුදකලාවේ දැන් ස්වාමීන් වහන්සේ පින්නතුන්ට කිරියාවාදී ධර්ම දේශනාවක් සිද්ධ කළා. අහවල් දේ කරන්නයි කියලා දේශනා කරේ නැත. අකිරියාවාදී ධර්මයක් දේශනා කළා, අහවල් දේ නොකරන්නයි කියලා දේශනාවක් කරේ නැත. මේ මොහොතේ අපේ විඥාණයට වෙන සිද්ධිය පැහැදිලි කළා. අපේ හිතට වෙන සිද්ධිය පැහැදිලි කරා. එනිසා මනෝ සංකාරයක් ඇති කරගන්න, මේ සංකල්පයක් දෘෂ්ටියක් ඇති කරගන්න, මේ දෘෂ්ටි විසුද්ධිය පිණිස ධර්ම දේශනා කළා. සැක සංකාවන් වලගේ විසුද්ධිය පිණිස ධර්ම දේශනා කළා. මමත්වයේ දුරුවීම පිණිස ධර්මයේ දේශනා කළා. එනිසා මේ මොහොත පමණක් නෙමේ, ඔබට ධර්මය ප්‍රායෝගික කරන මොහොත, වැසිකිළියට ගැසිකිළියට යන මොහොතත්, පාරේ ඇවිදගෙන යන මොහොතත්, වාහනේ පදවගෙන යන මොහොතත්, බස් එකේ යන මොහොතත්, ගුවන් යානයේ යන මොහොතත් ඔබට ධර්මය ප්‍රගුණ කරන්න තියෙන අවස්ථාවක්. රෙදි සෝදන මොහොතත්, වතුර නාන මොහොතත් ඔබට අවශ්‍ය නම් ඔබ ධර්මය ශ්‍රාගෙන යන්න. මේක පොඩි මැජික් එකක් තියෙන්නේ. හැබැයි මේ මැජික් එක ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඇහැ අපේ ළඟ තිබ්බට පේන්නේ නැහෙනි, බලන්න බෑ. නිවනත් ඔබ ළඟම තියෙනවා, පේන්නේ නැහැ, බලන්න බෑ. ඒක තමයි ලෝකෙ හැදිලා තියෙන විදිය. තේරුණාද? ඇහැ මූණේ තිබ්බට මූණ පේන්නේ නැහැ. ඔගේ මැජික් එක. ඒ එච්චර හාමුදුරුව නිවන එක වෙලාවක අමාරුයි කියලා තව වෙලාවක හරි සරල පොඩි මැජික් එකක් කියලා කියන්නේ. අන්න ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ පිළිතුරේ. මම ධර්මයේ වෙනුවෙන් අප්‍රමාණ කැපවීම කරලා කරලා මේක එක මොහොතකදී අවබෝධ වෙනවා. අවබෝධ වෙච්ච දවසට මටම ලැජ්ජ හිතෙනවා. මම ලෝකෙ වටේ ගිහිල්ලා ලෝක බෝලේ වටේ මේක හෙව්වා. ඔළු උඩට දාගත්ත කණ්ණාඩි දෙක හොයාගන්න බැරුව. තේරෙන්නේ තමන්ගේ ඔළුව උඩටම මෙහෙම දාගත්ත කණ්ණාඩි දෙක මේ අත ගාලා බලන්නේ නැතුව කණ්ණාඩි දෙක හෙව්වා වගේ කියලා මට හිතුණා. අවබෝධ වෙච්ච දවසට හිතෙන මෙච්චර සරල දෙයක් තේරුම් ගන්නද මෙච්චර මට අමාරුනේ කියලා හිතෙනවා. අනිවාර්යෙන් හිතෙනවා අවබෝධ වෙච්ච දවසට. ආනන්දහමඳුරට කිව්ව කතාව ඇත්ත. මූණ ඇස් දෙක තිබ්බට මූණ පේන්නේ නැහැ කියන්නේ කිව්ව කතාව ඒක ඇත්ත. මෙච්චර සරල දෙයක් ඇයි මිනිසුන්ට බැරි තේරුම් ගන්න? ඉතින් ඔබත් කියන්න උත්සාහ කරලා බලන්නකෝ මිනිස්සු තේරුම් ගනීද කියලා. මිනිස්සු තේරුම් ගන්නෑ. මේක අසිරිමත් විදියට දියුණු වුණාට පස්සේ තමයි තමා දිහා බලන්න, තමා තුළම ඇති ළමන්ගේ ළඟම තියෙන හෙවණැල්ල තමන්ට බලන්න අවකාශය ලැබෙන්නේ. ලෝක නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි. පහනේ ආලෝකයේ වටේටම දුන්නට පහන යට අඳුර වේ. එනිසා ඔබ දෙස බලන්න, අර පහන යට බලන්න, ඔබේම මුහුණ ඔබ බලන්න, ඔබ දෙසටම ඔබ හැම විටම හැරෙන්න. එවන් උතුම් ගැඹීර ධර්මයේ ආදාදම සාක්ෂාත් වේවා කියලා හැම දිනාටම සෙත් පතනවා. සූපත් වේවා. තෙරුවන් සරණයි. අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ නීතිඥ නන්දා මහන්දිරම් පින්වත් මෙතිනිය. එතුමිය ධර්ම දේශනා දායකත්වයේ වගේම ඉස්සරහා නිර්මාණය කරන ඒ කුටිය නිර්මාණය සඳහාද දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබනවා. රසින්දු ගලගොඩ පින්වත් දියණියත්, පියුමි ගලගොඩ පින්වත් දියණියත්, සඳුනි ගලගොඩ පින්වත් දියණියත් දියණිවරු තුන්දෙනාම ඒ විදේශගතව අධ්‍යාපන කටයුතු හා රැකී ආරක්ෂා කටයුතු කරන ඒ දරුවෝ හැම දිනමත් එකතු පහදු වෙලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආදරණීය පියාණන්ට, ස්වාමි පුරුෂයාට ආදී වශයෙන් කල්පනා කරගෙන තම තමන්ගේ ඥාතිත්වය අනුව සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මීට වසර 3කට පෙර ආතුව අප අතරින් සමුගත් හිටපු විදුහල්පතිවරයෙකු වන කපිල ගලගොඩ පින්වත් එම ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන්ට, ඒ පියාණන්ගේ භවගමන සැපවත් වේවා, සුගතිගාමී වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් සැනසීමට මේ ධර්මදේශනා කුසල් හේතු වාසනා වේවා කියලාද අපද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට යෙදුණු මව් දෙමව්පියෝ වංශ පරම්පරාගත ඥාති යම් තාක් වේද ඒ හැම දිනාටමත් මේ පින් නොවඩුවම ලැබේවා. ඒ හැම දිනාගේමත් භවගමන සැපවත් වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පින්වත් නන්දා මහන්දිරම්, පින්වත් නීතිඥතුමිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටමත් සද්ධර්ම අවබෝධයත්, ඉදුක් නිරෝගී සුවපත් භාවයත් කරන කියන රැකී රක්ෂා කටයුතු හා අධ්‍යාපන කටයුතු සපන ප්‍රාප්ත කර ගැනීමටත් තුරුණුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන සෑම සිරු දෙනාටමත් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ කටයුතු සිද්ධ කරලා තියෙනවා. අද දවසේ දායකත්වයේ දරු නන්දා මහන්දිරම් පින්වත් නීතිඥතුමියගේ ප්‍රධාන දායකත්වය ඇතුව සිදු වුණා. ඒ එතුමිය ඇතුළේ පවුලේ හැම දෙනාටමත් සද්ධර්මයේ ආලෝකය හැම හිතකටම ලැබේවා කියලාද අපි සිත ප්‍රාර්ථනා කරනවා. සියලු සත් ප්‍රාර්ථනා අරමුණු ඉෂ්ට සිද්ධ වේවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සෝපත්තේ සෝපත්තේ.